ඊළඟට ගරු කාද මස්තාන් මන්ත්‍රීතුමා නේද?
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව සභාන ගෞරව තලමිතාංගම උරුපිනර් අවර්ගලේ, நாட்டு நிலையான அபிவிருத்தி பயணத்தில் அனைத்து சமூகங்களையும் ஒன்றிணைத்து மற்றும் அவர்களை பலப்படுத்தும் நல்லாட்சிக்கான தேசிய அரசாங்கத்தின் இரண்டாவது வரவு செலவு திட்டமான 2017 ஆண்டிற்கான இலங்கையின் 71வது வரவு செலவு திட்டத்தில் எனக்கும் ஒரு சில நிமிடங்கள் பேச கிடைத்ததையிட்டு முதலில் எனது நன்றியினை தெரிவித்துக் கொள்கிறேன். அனைத்து தரத்திலுமான மக்களுக்கு நிவாரணங்களை வழங்கி தேசத்தின் நிலையான வளர்ச்சிக்கு வலியுறுப்பதாகவும் சமூகங்களை ஒன்றிணைப்பதற்கும் இந்த வரவு செலவு திட்டம் அமையும் என்பதில் எவ்வித ஐயமும் இல்லை. மேன்மை தங்கிய ஜனாதிபதி மைத்திரிபால சிறிசேனா அவர்களினதும், மாண்புமிகு பிரதமர் ரணில் விக்ரமசிங்கே அவர்களினதும் தலைமை நீதித்துவத்திலான தேசிய அரசாங்கம் இந்நாட்டில் நிரந்தர சமாதானம், சமூக நல்லிணக்கம், ஊழலற்ற அரச நிர்வாகத்துடன் கூடிய எதிர்காலத்தினை உருவாக்க அயராது முயற்சிப்பதை இந்த வரவு செலவு திட்டம் வெளிக்காட்டி நிற்கின்றது. தலைமை தாக்கம் உறுப்பினர் அவர்களே, கலந்துரையாடல் செய்முறை மூலம் பொதுமக்களின் முதல் தொழில்சார் நிபுணர்கள், பல்கலைக்கழக சமூகம் போன்ற பல்வேறு தரப்பிடமிருந்து பெறப்பட்ட உள்ளீடுகளை பயன்படுத்தி 2017 ஆண்டிற்கான வரவு செலவு திட்டம் தயாரிக்கப்பட்டுள்ளமை ஒரு புரட்சிகரமான நகர்வாகும். இது தொடர்பாக முன்னின்று பணியாற்றிய கௌரவ நிதி அமைச்சர் ரவி கருணாநாயக் அவர்களுக்கும் நான் நன்றி கூற கடமைப்பட்டுள்ளேன். வன்னி மாவட்டத்தை பிரதிநிதிப்படுத்தும் ஒரு மக்கள் பிரதிநிதி என்ற வகையில் இந்த வரவு செலவு திட்டத்தில் முன்மொழியப்பட்டுள்ள பாரிய அபிவிருத்தி திட்டங்களான, அதாவது நண்டு, சிங்கரால், இறால், மட்டி மற்றும் கடலட்டை என்பனவற்றை பெறுமதி சேர்த்து ஏற்றுமதி செய்வதன் மூலம் தற்போதைய வருமானத்தை 5 மடங்காக அதிகரிக்கும் வகையில் மன்னார் மாவட்டத்தில் நீரியல் வள கைத்தொழில் வளையத்தை நிறுவி விருத்தி செய்தல், மீன்பிடி கிராமங்களை விருத்தி செய்வதற்கான நிதி ஒதுக்கீடு, மருந்து பொருட்கள், புடவை தயாரிப்பு, கனிப்பொருள், இரசாயன கைத்தொழில் மற்றும் தானியங்கி உபகரண கைத்தொழில் ஆகிய கைத்தொழில்களில் முயற்சிகளை இலக்காக கொண்டு வவுனியா மாவட்டத்தில் சுதந்திர வர்த்தக வலயங்களை தாபித்தல் என்பனவற்றுக்கு வன்னிவாழ் தமிழ் முஸ்லீம் சிங்கள மக்கள் சார்பாக நான் எனது நன்றிகளை தெரிவித்துக் கொள்கிறேன். போதிய அடிப்படை வசதிகளற்ற முறையில் குடியமர்த்தப்பட்ட முசலி, மாந்தை, நெடுங்கேணி, துணுக்காய் போகச வெளியூய மக்கள் இதுவரையில் தமது விவசாய நிலங்களுக்கு போதிய நீர்ப்பாசனம் வசதிகள் இன்றி துன்பப்படுகின்றனர். அவர்கள் பயிர்களுக்கு விவசாய நீர்ப்பாசன கிணறுகள் கூட இன்றி துன்பப்படுவதை நாம் காண்கின்றோம். அவர்களுக்கு மகாவலி மற்றும் நீர்ப்பாசன அபிவிருத்தி திட்டத்தின் கீழ் விவசாய நிலங்களுக்கு நீர்ப்பாய்ச்சும் வசதிகள் செய்து கொடுக்க ஒழுங்குபடுத்த வேண்டும் என்பதனை நான் கௌரவ அமைச்சரின் கவனத்திற்கு கொண்டு வர விரும்புகிறேன். கல்வியானது எமது அபிவிருத்தி செயல்பாடுகளில் முக்கியமானது ஒன்றாகும். அனைவருக்கும் சம வாய்ப்பினை வழங்குகின்ற தரமான சிறந்த கல்வினை ஒவ்வொரு குழந்தையும் பெற்றுக் கொள்வதற்கான உரிமையினை மேலும் அர்த்தமுள்ளதாக்கி பயனுள்ள காத்திரமான பல யோசனைகள் முன்வைக்கப்பட்டுள்ளமை இந்நாட்டு கல்வி வரலாற்றில் ஒரு பசுமை புரட்சியாகும். அறிவினை இலகுவாக பெற்றுக் கொள்வதற்கு முடியுமான வகையில் எமது மாணவர்களுக்கான சூழலொன்றினை உருவாக்கும் நோக்குடன் ஸ்மார்ட் வகுப்பறை செயல் திட்டத்திற்கான பல முன்மொழிவுகள் முன்வைக்கப்பட்டுள்ளன. அந்த வகையில் 2017 உயர்தரத்தில் கட்டும் ஏறக்குறைய 28,000 ஆசிரியர்களுக்கும் உயர்தரத்தில் கல்வி கற்கும் 175,000 மாணவர்களுக்கும் டெப் உபகரணங்களை இலவசமாக வழங்குவதன் மூலம் அரசாங்கம் ₹5,000 மில்லியனை செலவிடுகின்றமை நாட்டின் ஆரோக்கியமான சமுதாயத்தை கட்டியில் மேற்கொள்வதற்கு பாரிய முன்னெடுப்பு எனலாம். தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, எதிரணியினர் இவ்வளவு செலவு திட்டம் சம்பந்தமான எவ்வாறான எதிர்மறை கருத்துக்களை தெரிவித்தாலும் கடந்த அரசின் தவறான நிதிக் கொள்கையின் மூலம் நாட்டிற்கு ஏற்பட்டுள்ள பாரிய நிதி நெருக்கடிக்கு மத்தியில் நாட்டு மக்களுக்கு பல நன்மைகளையும் சலுகைகளையும் உள்ளடக்கிய வரவு செலவு திட்டத்தை சமர்ப்பித்த கௌரவ நிதி அமைச்சர் அவர்களுக்கு மீண்டும் எனது நன்றியினை தெரிவித்துக் கொள்கிறேன். 3 தசாப்த உள்நாட்டு யுத்தம் நிறைவுற்று சுமார் 7.5 வருடங்கள் கடந்த நிலையில் யுத்தத்தின் கொடூரத்தை தமது கண்களால் கண்ட அதன் வேதனைகளை உணர்ந்த 3 தலைமுறைகள் தமது சோகங்களை வரலாறாக முடக்கி வைத்துவிட்டு ஒன்றிணைந்த இலங்கையில் எமது தாய் நாட்டின் உளிமையான எதிர்காலம் வேண்டியும் வன்னி வாழ் தமிழ் முஸ்லிம் சிங்கள மக்களுக்கு விடி வேண்டியும் காத்து
நிற்கின்றனர்.
கடந்த வருடம் அதாவது 2017 ஆண்டுக்கான வரவு செலவு திட்டத்தில் குறிப்பிட்ட ஒரு விடயத்தை இங்கு சுட்டிக்காட்ட விரும்புகிறேன். அதாவது உள்நாட்டில் இடம்பெயர்ந்தவர்களை மீள் குடியேற்றுவதற்கான நடவடிக்கைகளை உடனடியாக நாம் எடுப்பதுடன் ஏற்கனவே மீள் குடியேறிய குடும்பங்களுக்கு வாழ்வாதார வாய்ப்புகளையும் அடிப்படை தேவைகளையும் வாழ்வதற்கும் நடவடிக்கை எடுத்துள்ளோம். இதற்காக முறையான சுகாதார வசதிகள், சுத்தமான குடிநீர் மற்றும் மின்சாரம் என்பவற்றுடன் மன்னார் மற்றும் முல்லைத்தீவு மாவட்டங்களில் 20,000 வீடுகளை நிர்மாணிப்போம். ஆனால் இது அடையப்படவில்லை என்பதனை மிகவும் மனவேதனையுடன் கூறிக்கொள்ள விரும்புகிறேன். சூழலியல் பாதுகாப்பு என்றும் அரச பாதுகாப்பு என்றும் 2010-2012 ஆண்டு காலப்பகுதியில் பறிக்கப்பட்ட வன்னி மக்களின் காணிகள் இதுவரை திருப்பி கொடுக்கப்படவில்லை. இந்த அப்பாவி மக்கள் வெறுமனே 10 பேர் காணியில் முடக்கப்பட்டுள்ளனர். அவர்களின் பாரம்பரிய மீன்பிடி, மந்தை மேய்ப்பு, சேனை பயிற்சிகை முடக்கப்பட்டுள்ளது. கடந்த வரவு செலவு திட்டத்தில் ஏமாற்றம் அடைந்த மக்கள் இந்த வரவு செலவு திட்டத்திலும் புறக்கணிக்கப்பட்டுள்ளனர். எனவே வன்னி மக்களின் வாழ்வாதாரத்தை மேம்படுத்த அவர்கள் பரம்பரையாக பயன்படுத்திய மேய்ச்சல் நிலங்களும் சேனை நிலங்களும் ஃபேமிக் காணிகளும் மீன்பிடி தளங்களும் உடனடியாக திருப்பி கொடுக்கப்பட வேண்டும். அவர்கள் தமது தொழில்களை நவீன உத்திகளுடன் தொடர வேண்டிய அனைத்து வசதிகளுக்குமான ஏற்பாடுகளை இந்த வரவு செலவு திட்டம் உள்ளடக்க வேண்டும் என்பதனை கௌரவ அமைச்சரின் கவனத்திற்கு கொண்டு வர விரும்புகிறேன். எனவே இந்த வரவு செலவு திட்டத்தின் உண்மையான இலக்குகளை அடைவதாயின் முழு நாடும் ஒன்றிணைந்து உள்நாட்டில் வாடும் உரிமை மறுக்கப்பட்ட அனைத்து மக்களையும் பூரண வசதியுடன் குடியமர்த்த அரும் பாடுபட வேண்டும். அதன்
காரணமாக
நிச்சயமாக எதிர்பார்த்த பரந்த மற்றும் உறுதி வாய்ந்த நடுத்தர வகுப்பினை உருவாக்க வேண்டும். எனக்கு இந்த சந்தர்ப்பத்தில் இங்கே உரையாற்ற தந்தமைக்கு நன்றிகளை தெரிவித்து முடிச்சுக்கிறேன்.
தேங்க்யூ வெரி மச். இலங்கட்ட கரு ஜேசி அலவத்துவல மந்திரித்துமா
මුලසුන ඔබන ගරු මන්ත්‍රීතුමියනි මම ඉතාමත් සතුටුනවා 2017 අයවැය සම්බන්ධයෙන් වචන ස්වල්පයක් අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබීම විශේෂයෙන්ම මෙම අයවැය සම්බන්ධයෙන් කතා කිරීමේදී වඩාත් තිරසාර ආර්ථික ක්‍රමවේදයක් රටේ ස්ථාපනය කිරීමට පදනම මේ අයවැයෙන් ඇති කරලා තියෙනවා කියන එක අපි ඉතාමත් සතුටින් මතක් කරන්න ඕනේ. ඒ වගේම ජනතාවගේ ආදායම ඉහළ නැංවන්න සියලු දෙනාටම රැකියා නිවාස ඒ වගේම සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම උදෙසා සෑම තරාත්‍රිකම ජනතාව ප්‍රතිලාභ ලබා දෙන ජාත්‍යන්තර වශයෙන් ශක්තිමත් තරඟකාරී වෙළඳ පොළ ආර්ථික ක්‍රමයක් බිහි කිරීම තමයි මේ අයවැයෙන් අපේ මූලික අරමුණ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අපි සතුටු වෙන්න ඕනි මේ අයවැය යෝජනා තුලින් අපිට පුළුවන් වෙලා තියෙනවා අපි ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 අපි ලබාගත්ත යහපාලන රජය තුල එවකට තිබුණු අක්‍රමවත් අපේ රටේ ආර්ථිකය යම් ක්‍රමවත් වැඩපිළිවෙලකට ඇතුල් කරගෙන අපේ රටේ ආර්ථිකයේ අනාගතය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ශක්තිමත් අඩිතාලමක් දාන්න අපිට අවස්ථාව උදා වෙලා තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනි මේකදී අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ අපේ දරුවන්ට රක්ෂණ ක්‍රමය ඒ වගේම අධ්‍යාපනයේදී අපේ දරුවන්ට අවුරුදු 13ක් එක දිගට පාසල් අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලබා දීම ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේත් අපට අවස්ථා ගණනාවක් අපේ ජනතාවට මේ ආයවැය තුලින් ඉතාමත් වැදගත් යෝජනා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම මුදල් ප්‍රමාණය විශාලවසයෙන් වැඩියෙන් වෙන් ලබා දීම අපි ඉතාම සතුටු වෙන්න ඕන කාරණාවක්. ඒ වගේම තමයි කුසිකර්මාන්තයේ ඒ වගේම රැකියා දසලක්ෂයේ වැඩපිළිවෙල සඳහා ඒ තරුණ තරුණියන්ට රැකියා ලබා දීම සඳහා අවශ්‍ය වටා පිටාව සකස් කිරීමට එහෙම නැත්නම් අපේ රටට ආයෝජකයෝ ගෙනල්ලා අලුත් කර්මාන්ත ඇති කරලා ඒ තුලින් අපිට මේ රැකියා ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ ආයවැය තුල ඇතුල් කරලා තිබීම අපි සතුට කරුණක්. ඒ වගේම අපි අද අපි ලබන දල ආර්ථික වේගයේ 5%ේ ඉඳලා අපි 7 දක්වා ඉදිරි 2025 දී වැඩි කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල මේ අයවැය තුල අපිට දකින්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම අද අපි දැක්ක එදා නොයෙකුත් ආයතන විශේෂයෙන්ම හම්බන්තොට වරාය එහෙම නැත්නම් මත්තල ගුවන්තොට පිළිතරක් නෙමෙයි ක්‍රීඩාංගන මේ ආයතන සකස් කිරීම සඳහා විශාල වශයෙන් අපිට ණය අරගෙන ඒවායින් ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න බැරි තත්ත්වය උදා වෙලා තියෙන වෙලාවක විශේෂයෙන්ම අපේ යහපාලන රජයේ අද ඒවා ප්‍රතිඵලදායක තත්ත්වයක් ලබාගෙන අපේ රටට වාසිදායක ආකාරයෙන් මේ කටයුතු ඉස්සරහට ගෙනියන්න කටයුතු කිරීම පිළිබඳව අපි සතුටු වෙන්න ඕනි. ඒ වගේම අපි අපේ රජය විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා රැකියා දසලක්ෂය වැඩසටහනට තරුණ තරුණියන් රැකියා ලබා දීම විතරක් නෙමෙයි අපේ රටේ මධ්‍යම පන්තිය පුළුල් කිරීම තුළ ඒ අයට ඒ ප්‍රමාණය වැඩි කර ගනිමින් ආදායම් මට්ටම අපේ ජනතාවගේ වැඩි කර දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඒ වගේම සමෘද්ධිමත් ගොවි ජනතාව අපේ ගොවි ජනතාව
තව විනාඩියක් කාලයක් තියෙනවා.
අපේ ගොවි ජනතාව ඉතාමත් අපහසුකම් මැද්දේ ජීවත් වෙන ගොවි ජනතාවක්. ඒ නිසා එයට ඇති හැකි එහෙම නැත්නම් හොඳ ආදායම් මාර්ග ලැබෙන ගොවි ජනතාවක් හැටියට ඒ අය සමෘද්ධිමත් ගොවි ජනතාවක් හැටියට බිහි කරන්න අවශ්‍ය යෝජනා මේ ආවේ ලේකනේ ඇතුල් කළ තිබීම ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම කිරි ගොවිතැන සම්බන්ධයෙන් අය අවශ්‍ය ඉතාමත් හොඳ කිරි ගවයන් අපේ රට ආනයනය කරලා ඒ ගොවියන්ට ලබා දීලා ඒ කරන වැඩපිළිවෙල මං හිතන්නේ ඉතාමත් වැදගත්. ඒ වගේම ඒ ගොවි ජනතාවට සුවන් රැකියා විශේෂයෙන්ම තමන්ගේ ඒ නිෂ්පාදන තවත් ඉස්සරහට ගෙනිලා වැඩි දියුණු කරගන්න විශාල ප්‍රමාණයකට ඒ ලබා දෙන සහනය පිළිබඳවත් අපේ සතුට ප්‍රකාශ කරන්න ඕනි. ඒ වගේම විශේෂයෙන්ම මේ වන විට අපේ රජයට පුළුවන් වෙලා තියෙනවා එදා ජනවාරි මාසේ
අවසන් කරන ගරු මන්ත්‍රීතුමා වෙලාව ඉවරයි. මම
විනාඩියක් දෙන ජනවාරි මාසේ 8 වෙනිදා අප ලබා ගත්ත ජයග්‍රහණ තුලින් අපි මේ රටේ ජීවන බර අඩු කරන්න ඒ ගෙන ගිය වැඩපිළිවෙල තවදුරටත් ඉස්සරහට ගෙනියන්න කටයුතු කිරීමනවද අපේ සතුට ප්‍රකාශ කරමින් මාගේ වචන සුවල්පේ අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා. ගරු ජානක වක්කුමුර මන්ත්‍රීතුමා.
සුනේ ගරු සභාපතිතුමීනි මේ යහපාලන ආණ්ඩුවේ මේ අයවැයට ජනතාව කියන්නේ රුපියල් 67 අයවැය කියලා. ඒකට හේතුව තමයි පැය ගාණක් කතා කරලා ජනතාවට සහන ලැබලා දුන්නේ මුළු මාසයකට විතර රුපියල් 67ක්. අපි බැලුවොත් එහෙම එක දවසකට කීය හම්බෙනවද කියලා මේ මුං ඇටවලට රුපියල් 15ක් අඩු කරලා තියෙන කිලෝ එකකට. සාමාන්‍යයෙන් මේ ඕනම කෙනෙක් දවසකට පරිභෝජනය ගත්තොත් ග්‍රෑම් 250ක් විතර තමයි ගන්නෙ. රුපියල් 350ක් විතර තමයි එක්කෙනෙකුට එක පවුලකට එකෙන් වාසියක් ලැබෙන්නේ. මේ ටික ඔක්කොම එකතු කරලා බැලුවහම මේ මහා ලොකුවට කියනවා ගෑස් සිලින්ඩර් රුපියල් 25කින් අඩු කරා කියලා. ඔබතුමියත් දන්නවා ගෑස් සිලින්ඩරයක් පාවිච්චි කරන අඩුම ගානේ දවස් 50ක්වත්. මේගොල්ලෝ හිතේ පාන් ගෙඩියක් උදේ ගිනිනවා වගේ ගෑස් සිලින්ඩරයක් හැමදාම අරන් යනවා කියලා. ගරු මන්ත්‍රීමනි ඔබතුමාට මං කිව්වේ මේ අඩු කරලා තියෙන රුපියල් 25 මේ අයවැයෙන් අඩු කරලා තියෙන 25 ඔබතුමාට කිව්වේ. ඔබතුමා මේ ඉස්සෙල්ලා ඉඳන් කියන්නේ ඒක නිසා මේ අයවැයෙන් අඩු කරලා තියෙන රුපියල් 25යි දවසකට 750යි තම තමුන්නාන්සල අඩු කරලා තියෙන්නේ. මේ ඔක්කොම ටික බැලුවොත් එහෙම මේ අයවැයෙන් එක පවුලකට අඩු කරලා තියෙන්නේ රුපියල් 9යි 50යි තමුන්නාන්සල කෑ ගහනවා මේ වැඩි කරලා හිටන් මේ පරිප්පු එදා තිබුණාට වඩා වැඩි කළා රුපියල් 10ක් අඩු කරලා තියෙනවා. ඒක නිසා තමුන්නාන්සලා ඔක්කොම එකතු කරලා තමයි මේ කියන්නේ. ඒ නිසා රුපියල් 9500ක් අඩු කළා අද කෑ ගහනවා මෙච්චර මුදලක් අඩු කරා කියලා. ඒක නිසා ගරු සභාපතිතුමනි අධ්‍යාපනය ගැන කතා කරනවා
අධ්‍යාපනයේට ගියපාර ලොකු මුදලක් වෙන් කරා කිව්වා. ඒ වෙන් කරපු මුදල වැළුවහම මහ පොළොවේ කොහෙවත් ගොඩනැගිල්ලක් වහ හදලා නැහැ. මම අද සබරගම් පළාත් සභාවෙන් ඇහුවා ගිය අවුරුද්දේ මිලියන 1500ක් සබරගම් පළාත් සභාවට වෙන් කරලා තියෙනවා. මේ අවුරුද්දේ අපේ ඩිලාන් නැමැතුමාගේ තාත්තා තමයි ඉන්නේ ආණ්ඩුකාරතුමා. ආලා බලන්න පුළුවන් මේ අවුරුද්දේ මිලියන 540යි වෙන් කරලා තියෙන්නේ අඩුම ගානේ. ඒ මුදලින් මේ පළාත් සභාව තුල කිසි වැඩක් කරන්න පුළුවන් කමක් නැවෙන්නේ. අවිච්ඡේද ගෙවන්නවත් ඒ ටික මදි කියලා පළාත් සභාව කියනවා. සා අධ්‍යාපනයේට කිව්වට ගිය අවුරුද්දේ ඒව තාම ටෙන්ඩර් කරලා නැහැ. ටෙන්ඩර් කරන්නත් ඇරියේ මේ අගෝස්තු මාසේ. එසා තමුන්නාසලගේ පොතේ විතරයි වැඩ. මහ පොළොවේ මේ වැඩ එකක්වත් නැහැ. මට ඊයේ කතා කරලා කිව්වා අලුතෙන් හදපු ඉස්කෝලේක මේ ලබන අවුරුද්දේ ජනවාරි වලට දරුවෝ ගන්න කලවාන ප්‍රාථමික විද්‍යාලයට ගොඩනැගිල්ලක් නැහැ කියලා. පළස්සමකට කතා කරලා කියනවා ලබන අවුරුද්දට අවිච්ඡේද කරන්න මුදල් නැහැ කියලා. ඒක නිසා ජනවාරි 8 වෙනිදට ඉස්සෙල්ලා තමුන්නාසල පම්පෝරේ ගැව 6%ක් අධ්‍යාපනයට වෙන් කරනවා කියලා. ඒවට අද උත්තර නැහැ. ඒක නිසා තමුන්නාසල කියපු මේ කිසි දෙයක් මේ ආණ්ඩුව මේ කාලේ කරලා නැහැ. ගිය අයවැය මේ අයවැය බැලුවහම අහසට පොළොව වගේ. ගිය අයවැය තිබුණා ලක්ෂ 2000 ගානක් දීලා නිවාස 50,000ක් අදනවා කියලා. මේ අයවැය තියෙන උතුරු නැගෙනහිර දැඩි අර්බුදයක් තියෙන නිවාස ප්‍රශ්නෙට මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා නිවාස 50,000ක් අදන්න. ගරු සභාපතිතුමියනි මේ ලක්ෂයක් දීලා නිවාසයක් හදන්න පුළුවන්ද? වැට්ටකින් සියලුම භාණ්ඩ මිල වැඩි කරා.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක් කාලයක්
තියෙනනේ. මේ සියල්ලම වැඩි කරා. එහෙම වැඩි කළා ඊටන් සොච්චම් මුදලක් දීලා නිවාස හදන්න හදනවා. ඒ නිසා මේ ආණ්ඩුව මේ යහපාලන ආණ්ඩුව ගිනියන්නේ ජනතාවට බදු පටවපු ආණ්ඩුවක්. ඒක නිසා මේ රටේ ජනතාව තීන්දුවක් ගයි මේ අයවැනේ මේ ආණ්ඩුව පිළිබඳ. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය. ගරු MIM මන්සූර් මන්ත්‍රීතුමා. ඔව් MIM මන්සූර් මන්ත්‍රීතුමා. SM මරික්කාර මන්ත්‍රීතුමා. අනුර සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමා.
මුලාසන අරුඩ ගරු සභාපති මන්ත්‍රීතුමීනි, විශේෂයෙන්ම මම හිතන්නේ අපේ පොදු විපක්ෂයේ මන්ත්‍රීතුමාලා කොහොම කතා කරත් අපේ රටේ මේ අයවැය ලේඛනය අපේ රට පත් වෙලා තිබිච්ච තත්ත්වය අනුව මේ අයවැය ලේඛනය මේ රටට ගැළපෙන අයවැය ලේඛනයක් හැටියට මම දකිනවා. ඒකට හේතුව තමයි දැන් අපේ පොදු විපක්ෂයේ ගනු මන්ත්‍රීතුමන්ලා විශේෂයෙන්ම සඳහන් කරන දෙයක් තමයි බදු ගැහිම, බදු ඇති කිරීම. දැන් අපි කවුරුත් දන්නවා මේ රටේ බදු ඇති කරන එක නවත්තන්න නම් බදු වැඩි කරන එක නවත්තන්න නම් විශේෂයෙන්ම මේ රටේ අවුරුදු මේ රට පාලනය කරපු පාලකයෝ මේ අවුරුදු 10ක් එක දිගට රාජපක්ෂ කාලේ පාලනය කරා. අඩු ගානේ එක කර්මාන්ත ශාලාවක් ඇති කරේ නැහැ. මේ රටේ නිෂ්පාදන ආර්ථිකය තනිකර විනාශ කරලා දැම්මා. නිෂ්පාදන ආර්ථිකය විනාශ කරලා මේ රටේ සෑම දෙයකින්ම හොරගම් කිරීම විතරයි කරේ. රාජපක්ෂ පවුල සහ ඒ අය වටා හිටපු කණ්ඩායමේ එකම අරමුණ තිබ්බේ හොරගම් කිරීම පමණයි. රටේ ජාතික ධනය මම හිතන්නේ අද ඒක නිසා මේ රටේ එක කර්මාන්තයක් ඇති වුණේ නැහැ. එක කර්මාන්තයක් පහුගිය අවුරුදු 10 තුල. ඒක නිසා තමයි අපේ මේ රජයේ පත් වුණාට පස්සේ යම් භාණ්ඩ වලට බදු. ඒක සෑම රටකම තියෙන දෙයක්. දැන් සමහර රටවල් වල ගිහිල්ලා වැඩ කරන ශ්‍රමිකයාගේ පඩියෙන් 30%ක් බදු වශයෙන් ගය කරනවා. අපි එහෙම කරලා නැහැ. ඒක නිසා නිෂ්පාදන අපි දැක්ක පහුගිය කාලේ හදපු යම් කර්මාන්ත යම් ව්‍යාපෘතීන් ඉතාම අසාර්ථක ව්‍යාපෘතීන් හැටියට තමයි මේ රටේ අපි දැක්ක. දැන් මේ රටේ සාර්ථක විදියට වරාය හැදුවා නම් ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ මේ වරාය හැදුවා නම් සාර්ථක වෙනවා. ත්‍රිකුණාමලයේ ප්‍රදේශයේ ගුවන් තොටුපළක් හැදුවා නම් සාර්ථක වෙනවා. අපි දැක්ක අයවගේම අපි දැක්කා මේ පිටරටින් විශාල ණය කන්දරාවක් ගත්තේ මේ රටේ ප්‍රතිඵල දායක දේවල්ලට නෙවෙයි ගරු මූලාසනාරූඪ සභාපතිතුමනි මේ රටේ තමුන්ගේ නම මහලොකුවට පෙන්වන්න උවමනාට තමුන්ගේ නම ගහලා රාජපක්ෂ ගුවන් තොටුපළ රාජපක්ෂ වරාය රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාව රාජපක්ෂ ක්‍රීඩාංගනේ දැන් අපි අහලා තියෙනවා මේ වගේ දේවල් මීට පුදුම සීන ලෝකෙක මේ නායකයෝ හිටියේ මීට පෙර මේ වගේ මේ රටේ තියෙන දේවල් වලට රටේ නායකයන්ගේ නම් ඇතුළත් කරේ රටේ නායකයා මිය ගියාට පස්සේ මේ රටේ නායකයා ඉදිද්දි තමයි මේ වගේ ව්‍යාපෘති වලට ඒගොල්ලගේ නම් යොදාගත්තේ ඒ නිසා මේ රටේ මේ මීට වැඩිය හොඳ අයවැයක් මම විශ්වාස කරනවා මේ රටේ ජනතාවට දෙන්න බෑ ඒ නිසා ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමියනි දැන් අපි දැක්කා අධ්‍යාපනය වෙනුවෙන් පාසල් දරුවන්ට පරිගණක ලබා දීම පාසල් දරුවන් වෙනුවෙන් රක්ෂණ ආවරණයක් ලබා දීම යනාදී හොඳ වැදගත් කරුණු මේ අයවැය ලේඛනයට සම්බන්ධ කරලා තිබුණා අද අපි විශ්වාස කරනවා මේ දැන් අපේ මන්ත්‍රීතුමෙක් වෙදෙන්දි කතා කරා රුපියල් 67යි 67 අයවැය කියලා. අපි එතුමාට කියනවා එතුමා මං හිතන්නේ එතුමා කතා කරා දැන් මේ ගෑස් සිලින්ඩරේ මේ අයවැය රුපියල් 20ක් අඩු කරපු එක. ගෑස් සිලින්ඩරේ රුපියල් 1600ට තිබිච්ච ගෑස් සිලින්ඩරේ දැන් 1350යි. 2650ට තිබුණේ. මේ අවුරුදු දෙකක කාලය ඇතුළත ගෑස් සිලින්ඩරයකින් රුපියල් 1350ක් අඩු කරලා තිනවා. රජයේ සේවකයන්ට රුපියල් 10000ක පඩි වැඩිවීමක් අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2010 අයවැය 2010 ජනාධිපතිවරණයට ගියාට පස්සේ සරත් පොන්සේකා මැතිතුමා රුපියල් 10000ක් වැඩි කරනවා කියනකොට එතුමා කිව්වා මට රුපියල් 10000ක් වැඩි කරන්න බෑ මට බුණන්නේ රුපියල් 2500යි කියලා. හැබැයි අපි බලය ගත්තා විතරයි රුපියල් 10000ක් රජයේ සේවකයන්ගේ පඩිය වැඩි කරලා තිනවා. ඒක නිසා ගරු මූලස්ථානාරූඪ මන්ත්‍රීතුමනි අද නැවත
අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා
නැවතත් ඒ හොර කණ්ඩායම උත්සාහ කරනවා. ඒ හොර කණ්ඩායම උත්සාහ කරනවා නැවතත් මේ රටේ ජනතාව මුලා කරලා බලය ගන්න. ඒකට මේ රටේ ජනතාව ඉඩ දෙන්නේ නැහැ. ඒ රටේ අර ඉන්නේ අර පොලිටික වටේ ඉන්න හොර රැළ ඉන්නේ. අපි දන්නවා හොර රැළ. අපි හොරගම් කරලා නැහැ. අපි යන්නේ නැහැ. අපේ දෑත් පිරිසුදුයි. ගරු අගමැතිතුමාගේ ගරු ජනාධිපතිතුමාගේ දෑත් පිරිසුදුයි මේ රටේ පාලනයට. බොහොම ස්තුතියි සභාපතිතුමනි.
ස්තුතියි. ඊළඟට ගරු ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා.
මුලාසනේ ගරු මන්ත්‍රීතුමියනි අපේ මට කලින් කතා කරපු කතික මහත්මයා සිඩ්නි ජයරත් මහත්මයා කියනවා බොහොම අපේ අතේ දෑත් පිරිසුදුයි කියලා. මන් දන්නවා ඔබතුමාගේ දෑත් පිරිසිදුනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉන්න මතකද ඔබතුමා පහුගිය කාලේ පොළොන්නරුවේ ගහක් උඩ දවස් ගානක් ඉන්නකොට කවුද බේරගත්තේ ඒකටවත් අද ඔබතුමා ස්තුතිවන්ත වෙන්න ඕන. අද ඔබතුමා ඒකට ස්තුතිවන්ත. පොඩ්ඩයි මගේ කාලේ පස්සේ කතා කරන්න. ඒකම අද මහලකොඩ දෑත් පිරිසිදුයි කියලා කියනවා මේ රටේ. අද මේ පත්තරේ අද ලංකාදීප පත්තරේ මේ කවුද කියන්නේ? ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති කියයි. මොකද්ද? රජයේ ආදායම වැඩි කිරීම ඇයගත් ක්‍රියාමාර්ගවලින් උද්ධමනය වැඩි වෙයි. රටේ උද්ධමනය වැඩි වෙන්නේ ඇයි? අගමැතිතුමාගේ දාහත් පිරිසුදු නිසා. ගිය මාර්තු 27 වෙනිදා මේ ලංකා ඉතිහාසයේ වැඩිම හොරකම කරපු ඒකේ උපදේශකයා විදියට වැඩ කටයුතු කළා බිලියන 145ක් මේ රටේ දවල්ත හොරගම් කරේ අගමැතිතුමා ප්‍රමුඛ අර්ජුන මහින්දයාගේ පන්තියේ යාළුවටික රොයල් එකේ මහින්දානන්ද ඇමතිතුමා සමා වෙන්න ඕනේ. ඔබතුමා රොයල් එකේ වුණාට ඔබතුමා අයම පුද්දලේ නෙමෙයි. නමුත් හැබැයි දැන් ඉන්නේ රොයල් කට්ටිය තමයි කියන්නේ ඒ වැඩේ කරේ. ඒ නිසා අද යහපාලන වචන ටිකක් තියෙනවා. ගිය ජනවාරි 8 වෙනිදා මේ ආණ්ඩුව ගන්නකොට මා යහපාලන වචනේ සමාජ සාධාරණ ආර්ථික නිසා නිදාස අධ්‍යාපනයේ 6%. මේ ආදී කරුණු රාශියක් ගෙනාවා. අද සෞඛ්‍ය මේ රටේ අපි මෙතෙක් කල් ගෙනා සමාජ සුභසාධනවාදය එහෙම තියෙන්න ඕනේ. හැමදේම සිංගප්පූරුව වගේ අනිතරවල වගේ හැමදේම මුදලට තීරණය වෙන්නේ අපේ රටේ. අපේ රටේ අධ්‍යාපනය නිකන් දුන්නේ, සෞඛ්‍ය නිකන් පාසුකම් ලබා දුන්නේ. අද මේ ගිය මාසේ තත්ත්වය, මේ ආසිරි හොස්පිටල් එකේ තත්ත්වය රුපියල් 2000යි. එදා ડોක්ටර් කෙනෙක් චැනල් කරන්න මම මේක සභාගත කරනවා. අද 2450යි. දුන්න 10000 දීලා මාළකු මේ සභාගත කරනවා. අද අද පැන්ඩෝ සෞඛ්‍ය ඇමතිතුමා කියනවා අත්‍යවශ්‍ය බේද්‍රව්ව විශාල ප්‍රමාණයක මිලාඩු කළා කියලා. අද දින බාල භාණ්ඩ සහ ගුණාත්මක භාණ්ඩ කියලා දෙකක් තියෙනවා. හැබැයි අපි අවශ්‍ය කරන්නේ අරද මේ බාල භාණ්ඩ දෙන්නේ අපිට අවශ්‍ය කරන මේ රට ලෙඩුන්ට ගුණාත්මක භාණ්ඩ. හැබැයි බාල භාණ්ඩ දීලා තමයි අඩුවට මේ කරන්න හදන්නේ. ඒ නිසා අද අධ්‍යාපනයේ 106ක් කිව්වා. අද අධ්‍යාපනයේ කප්පාදු කළා විශාල ලෙස අපේ දරුවන්ගේ. ඒකම අද අර ටොපි දෙනවා වගේ ළමයින්ට බුල්ට දෙනවා වගේ අද ටැබ් එක දීලා බොහොම හොඳයි ටැබ් එක දෙනවනම්.
අමාරු මන්ත්‍රීතුමා තා විනාඩියක් කාලයක්
තියෙනවා. අයින්සක දුප්පත් දෙමව්පියන්ට ටැබ් එක දුන්නට සිම් එක දෙන්න බෑ. වයිෆයි ටික දෙන්න බෑ. සිම් කාඩ් එක රුපියල් 200යි වයිෆයි එකට 100ට අන්තර්ජාල පන් 125 කඩ කරා. කලින් තිබ්බට වඩා වතුර බිය වැඩි කරා. අපේ අගේ මන්ත්‍රීතුමාත් ඉන්නවා. අද මේක ආණ්ඩුවේ ප්‍රතිඵල කිසිම මේ මම කියන මේ තාක්ෂණික කරු මේකක් නෑ කියලා අපේ ආණ්ඩුවට දොස් කිව්වේ. හැබැයි අය වෙනවා, අය වෙනද පව් වෙනද අධ්‍යාපන මෙතුමා වෙනමක් සභාපති කියනවා 100 තිලකින් ජයගාස්තු වැඩි වේ. හැබැයි ජනාධිපතිතුමා එහෙම වෙන්න බෑ කපනවා. මොකද්ද මේ ආණ්ඩුවේ? මොකද්ද මේ කැබිනට් ඇමතිකම? මොකද්ද මේ ඇමතිකම? ඔක ගරු ඇමතිතුමනි, ඔබතුමාලගේ මහ ලොකුට කතා කරමු. ඔබතුමා කියන මේ ආයතනය ගෙනියන්න විදියක් නැහැ. නැතුනොත් පාඩු ලබනවා අපිට මේ ආයතනය වහන්න වෙන්නේ. ඒ නිසා තමයි බදුරු ගහන්න වෙන්නේ. මෙහෙමයි කියලා අද ඔබතුමාලගේ
සාමිකත්වයෙන් ගරු මන්ත්‍රීතුමා
කියන මේ තව විනාඩියක් දෙන්න ගරු මන්ත්‍රීතුමියනි, අපි මේ ආණ්ඩුවට
කියන්නේ ඒලාරකයි කියලා ප්‍රමාණවත් නැහැ.
අර මේ ඒක තමයි මේ ආණ්ඩුව හරියට අර පොඩි ස්ටින් එකක් වගේ තමයි මේ ආණ්ඩුවේ. එක්කෙනෙකුටවත් වැඩ බැරි ආණ්ඩුව මොකද යෝදයක් නැහැ. මේක ස්ටින් එකක්. මේ රටේ ජනතාවට ප්‍රතිඵලයක්වත් නැහැ. ඇමතිවරුන්ට ප්‍රතිඵලයක්වත් නැහැ. ඇමතිවරු දුක් දෝමනස්සේ කීම සෑහීමටපත් වෙන්නේ. අද මේ ජනතාවත් සත් අතෘප්තිමත්, මන්ත්‍රී ඇමතිවරුත් අතෘප්තිමත්. අපේ ඕසාඩම තුමත් එහෙම තමයි වෙනද ඇමතිතුමා. එතුමා දන්නේ
සමාජ කරන්න ගරු මන්ත්‍රීතුමා.
බදු ගහනවා මේක. එතුමා දන්නේ.
පාන අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
සතුසන සතුටුින්ද? නෑ, හැබතුමාලා සතුටුින් නෙවෙයි. අද ජනතාව සතුරු නෑ, ඔබතුමාලා සතුරු නෑ. මේ ආණ්ඩුව බැරනම් දාලා යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.
ඔබ ස්තුතියි ගරු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය.
මන් මූලාසනාරුඩ මන්ත්‍රීතුමියනි, ඉතාමත් කෙටි කාලයක් නිසා මෙම අයවැය පිළිබඳව තරුණ දේශපාලඥවරියක් විදිහට වගේම තරුණ පරම්පරාව නියෝජනය කරන මන්ත්‍රීවරියක් විදිහට මට හැඟෙන දේ මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කල්පනා කරා. විශේෂයෙන්ම 2016 අයවැය හිඟය නිෂ්පාදිත ප්‍රතිශතයක් විදිහට 4.6ක ඉඳන් 2020 3.3ක් දක්වා 103ක් දක්වා අරගෙන ඒම සහ දැනට පවතින අය බර 71ක ඉඳන් 65 දක්වා අරගෙන ඒම පළවෙනිම හොඳ යෝජනාවන් කියලා මම ඉතාමත් සන්තෝෂයෙන් කියන්න කැමති. එක ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් ක්‍රියාත්මක කරන්න අපි ඒ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක සහ ක්‍රියාත්මක කරන්න අපි තරුණ තරුණියන් විදිහට වගේම රටේ පුරවැසියන් විදිහට කොහොමද උදව් කරන්නේ කියන එක ගැනයි මම මට දැනෙන විදිහ ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපේ රටේ සාමාන්‍යයෙන් අයවැයක් කියලා කියන්නේ අවුරුද්දක් තුල ආර්ථිකය ආදායම සහ වියදම පිළිබඳව දිගු මධ්‍ය සහ කෙටි කාලීන සැලසුම් ඉදිරිපත් කිරීමක්. එතකොට අපේ රටේ ජනතාව එහෙමනම් මේ අයවැය පිළිබඳ වැරදි මතයක ඉන්නේ. ඒ වැරදි මතයක ඉන්නේ කියලා මම එහෙම කියන්න හේතුව තමයි දැන් ඉතිහාසයේ ඉඳන් මුළු ලෝකෙම අපේ රට ඇතුළේ මුළු ලෝකෙම තිබිලා තියෙන්නේ හිඟ අයවැයක්. 1971 කලින් මේ හිඟ අයවැය කියලා කියන්නේ යම් කිසි විදිහක ප්‍රතිපත්තියක්. ඒ අපි සුභසාධන රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට හඳුන්වනවා. මේ සුභසාධන රාජ්‍ය ප්‍රතිපත්තියෙන් 1971 පස්සේ මුළු ලෝකෙම එයින් බැහැර වෙලා. සුභසාධන රාජ්‍ය ප්‍රතිපත්තියක් කියලා කියන්නේ මුළු ලෝකෙම පවතින මේ පන්ති අසමතුලිතතාවය යම් තාක් දුරකට සමතුලිත කිරීම. හැබැයි 1971 පස්සේ එන ධනේශ්වර ආර්ථිකයත් එක්ක මුළු ලෝකෙම මේ ධනේශ්වර ආර්ථිකයට පරිවර්තනය වෙනවා. මේ පරිවර්තනය වීමේ ප්‍රතිඵලයක් විදිහට අන්තර්ජාතික මුද්‍රාලි මුද්‍රයෙන් ණය ලබා ගන්න සිද්ධ වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට මුළු ලෝකයේම සිටින රටවල් අතර අයවැය පරතරයේ විශාල පරතරයක් ඇති වෙනවා. හැබැයි නොයෙකුත් ලෝකෙත් අනෙක් රටවල් මේ පරතරය ලංකාවේ
තව විනාඩි එකක් කාලයක් ගරු මන්ත්‍රීතුමිය තියෙන්නේ.
අනේ මට පොඩි කාලයක් දෙන්න. ඒ ලෝකේ ජීවත් වෙන මේ ඒ ලෝකේ ජීවත් වෙන රට ජනතාවට මුහුණ දෙන්න පුළුවන් මට්ටමට අයවැය පරතරය අමතක දුරට සකස් කරගන්න. හැබැයි අපේ ලංකාව අවසනාවට එම අයවැය පරතරය සකස් කරගන්නවා තියා අර සුභසාධන ප්‍රතිපත්තියේ ඉන්න මානසිකත්වය තමයි තාමත් ඉන්නේ. ඒකට හොඳම උදාහරණේ පහුගිය ජනාධිපති වර්ණය. පහුගිය ජනාධිපති වර්ණයේදී 162 ජනතාව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට ඡන්දය දුන්නා. ඒ 62 ජනතාවේ හිටියේ විශේෂයෙන්ම නගරාසන සහ සාමාන්‍ය තදාසන ප්‍රදේශවල ජනතාව සහ උතුරේ ජනතාව. උතුරේ ජනතාව පැත්තක තියමුකෝ මේ නගර නගරේ ජීවත් වෙන ජනතාව යම්කිසි දැනුමක් පොතපතක් කියවන යම්කිසි ලෝකයේ එක කටයුතු කරන උදවිය ඉන්නේ. මොවුන්ට අවශ්‍යලා තිබේ ප්‍රජාතන්ත්‍රවාදය, මොවුන්ට අවශ්‍යලා තිබේ මාධ්‍ය නිදහස, මොවුන්ට අවශ්‍යලා තිබේ නිදහසේ කතා කරන්න, නිදහසේ රැස්වීම පවත්වන්න, මොවුන්ට අවශ්‍යලා තිබේ ප්‍රජාතන්ත්‍රවාදය පැහැදිලිවම. හැබැයි ග්‍රාමීය ජීවත් වෙන 156ක ජනතාව මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඡන්දය ලබා දුන්නා. ඔවුන්ගේ අවස්ථාවෙ
උනේ අවසානයි කරුවන්ට
පොඩි පොඩි කාලේ මේ ටික විතරක් කියන්නේ. ඔවුන්ට අවස්ථාවෙ උනේ, ඔවුන්ගේ අවස්ථාවෙ උනේ ඇතරම මේ පොහොර මිල අඩු වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් ඔවුන්ගේ වගාවන්ට වලට ඔවුන්ගේ වගාවන් වලට හොඳ මිලක් මේ කාරණා නිසා තමයි ඔහු එදා ජයග්‍රහණය ඔහු එදා ඔහුගේ 158ක්කුත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාට 62ක්කුත් ලැබුණා. දැන් මේකත් එක්ක අපිට පැහැදිලිව පේන්නේ අපේ රටේ ජනතාවගේ මේ මනස තවමත් තියෙන සුභසාධන ප්‍රතිපත්තියත් එක්ක. ඒ නිසා මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනේ රටේ දේශපාලඥයන්. මේ අයවැය සහන කියලා වචන
දැන් අවසන් කරන ගරු මන්ත්‍රීතුමියේ කාලය ගත්ත වැඩි.
සමාවෙන්න සමාවෙන්න මන්ත්‍රීතුමිය. නැත්නම් මේ අවශ්‍ය දේ කියවෙන්නේ නැත්තම් නිකන් මේ මොකද අවසර ගන්නම යනවා විනාඩියක් විතර. ඒ නිසා දැන් මේ සහන කියලා අයවැය සහන කියලා මේ ලෝකේ කිසිම නමක් නැහැ. සහනයක් දෙනවා නම් රවි කරුණානායක ඇමතිතුමා, එහෙම නැත්නම් හිටපු ජනාධිපතිතුමා, හිටපු ජනාධිපතිතුමිය මුදල් ඇමතිතුමා විදිහට තමුන්ගේ සාක්කුවෙන් ඉඩමක් විකුණලා හරි සාක්කුවෙන් හරි ඒ තමුන්ගේ පෞද්ගලික ධනෙ ජනතාවට දෙන්න ඕනේ. මෙතන මේ ජනතාවගේම බදුගම
දැන් අවසන් කරන්න
දෙන්නේ. ඉතින් මේ වෙලාවේ ප්‍රකාශ කරන්න කැමති රටක් දියුණු වෙන්න නම් රටක් ඉස්සරහට යන්න නම් රටේ ජනතාව අනිවාර්යෙන් බදු මුදල් ගෙවන්න ඕනේ. මේ රට විතරයි ආසියාවේ අඩුවම බදු ගෙවන රට. ඉතින් ඒ නිසා මේ තාක්ෂණික පරිවර්ෂණ සහ ව්‍යාපාරික අංශයේ දියුණුවත් එක්ක 2017 අයවැය අපේ ඉස්සරහට 2020දී අපි හොඳ අනාගතයක් බලලා හදපු අයවැයක් කියලා කියන්න කැමති. අවශ්‍ය දේවල් ටික කියන්න හම්බුන්නේ නැහැ.
බොහොම ස්තුතියි කර මන්ත්‍රීතුමිය අවසන් කරන්න. ඊළඟට ගරු ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය.
මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමියගෙන් අවසරයි. 2017 ඓතිහාසික මේ හොල්මන් අයවැයට විනාඩි 5ක් හරි කතා කරන්න ලැබිච්ච එක එක අතකින් හොඳයි කියලා මට හිතෙනවා. තමුන්නාසලා දන්නවා මේ ආණ්ඩුව පටන් ගන්නකොටම රුපියල බාල්දු කරගෙන පටන් ගත්තේ. රුපියල බාල්දු කරලා ඩොලර් එක ඉහළට ගිහිල්ලා අපි එදා ණය ගත්තා කියලා ණය බරක් තියෙනවා කිය කිය කෙටි කාලයක් තුල වැඩිම ණය ප්‍රමාණයක් ගත්ත ආණ්ඩුවක් මේක. ඒ ගත්ත ණය වලින් මොකද කරේ? බැඳුම් කර හොරකම දන දනම ඉතාම සාහසික ලෙස ප්ලෑන් කරලා ආණ්ඩුව පටන් ගන්නවත් එක්කම මාස ගානේ යන්න ඉස්සර වෙලා ගැහුවා කෝටි ගානකින්. ඔන්න ඕමයි හොරු අල්ලන්න ආපු අය කරේ. පිට රටින් සිංගප්පූරුවෙන් ගෙනාව විදේශිකයෙකු පත් කරගෙන ඔහුලව මේ පට්ට හොරකම කරලා සියලු දෙනා ඉදිරිපිටම මේ හොරකම එළිවෙද්දි අග්‍රාමාත්‍යතුමාට ලැජ්ජ නැද්ද යවා ආපහු තමන්ගේ තුරුල්ලට දාගන්න? ඒ තමයි හොරකමේ මුල. මේ අරගත්තේ නිකන් නෙවෙයි, හෙට අනිද්දා වෙනකොට අපිට පේයිද කොච්චර හොරකම් කරාද කියලා. අපේ හකීම් ඇමතිතුමා ඉස්සරහා ඉන්නවා මූණ බලාගෙන කියන්න ලෝබයි. හැබැයි ජනවාරි වෙනකොට ජලයට බද්දක් ගහනවා. මේ ටික කාලේ මේක తాවකාලික නතර කිරීමක් වැට් එකට කරපු එක ඕගොල්ලෝ ජලයටත් කරනවා. මොකද එතුමාම පිළියර ගත්තා මාධ්‍ය තුලදී බෑ කියලා. ඒක නැතුව නැත්තම් මහා භාණ්ඩාගාරෙන් සල්ලි ඉල්ලුවා. ඒව නැතුව බෑ කියලා මේ රටේ ජනතාවට වතුරවත් නැති වතුරවත් පෙවෙන්නේ නැති ජීවිතයක් ඉදිරියේ ගත කරන්න වෙනවා. අද හෘද රෝගියෝ ඉන්නකොට ඒ මිනිසුන් වෑන් එකෙන් ගිහිල්ලා කීයක් හරි එකතු කරගෙනයි අර තමන්ගේ ඔපරේෂන් එක කරගත්තේ. අද ඒකට ලක්ෂ ගානකින් වැඩි වෙලා එන අවුරුදු ගාන ඇතුළත ලක්ෂ දහස් ගණනක් කරද රෝගීන් වල පල්ලට අරින්න මේ වැට් එක දැන් සූදානම් වෙලා තිනවා. මෙන්න බලන්න ආණ්ඩුවේ ඉන්න ඔය යහපාලනේ ඉන්න යහපාලකයෝ ටිකටයි මේ කතා කරන්නේ.
58 කාලයක් තියෙන ගමන්තිතුමිය
58 කුලියට වාහන ගන්න කෝටි 243ක් වෙන් කරගත්ත ලැජ්ජ නැද්ද? ලක්ෂ 5 ගානේ ගන්න අරගෙන ඕයන් ඔය වාහනවල යන්න. දැන් මේ දවස්වල ගොරෝනවා, ඒක නිසා යන්න එපා, ප්‍රවේශමෙන් යන්න. අර සමුද්ධි මිනිසුන්ට කිලෝ 5ක් හාල් දෙනවා කියලා මහා පම්පෝරියක් ගැහුවා. අන්තිමට බලනකොට යටින් තියෙනවා සමුද්ධි ප්‍රතිලාභ වලින් එක කපනවා කියලා. අනේ ඕක කපන්නේ නැතුව ඒ පහල් හාල් කිලෝ 5 ඒ මිනිස්සු කැමති තැනකින් ගණේවි.
බෑ අවසන් කරන්න ගරු
මන්ත්‍රීතුමිය. මම කියනවා බෙන්තර ඇල්පිටි ආසනයට 1000 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දුන්න මිලියන 1000ක වතුර ඒ සියලු දේම ලෑස්ති කරලා තියෙද්දි තාම මේ ආණ්ඩුවට බැරි වුණා ඒ වතුර ටික දී ගන්න. ටැප් එක අරගන්න බැරි වෙලා තියෙන්නේ ටැප් එක අරගන්න.
බෑ අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමිය.
ITN එක විනාසයි. තර්ජනය කරනවා මහා ලොකුවට කියන්නේ කතා කිරීමේ නිදහස තියෙනවලු, ලිවීමේ කිරීමේ නිදහස තියෙනවලු. ඕකටදේ නිදහස කියන්නේ. අද මේ රටේ මාධ්‍යවේදීන් බය විරාන්ත වෙලා ඉන්නේ නම බය මිනිසුන්ගේ නම් කියලා මාධ්‍යවේදීන් රජයක්. අද මම මේ අවස්ථාව කරගන්නවා මේ රට බේරගත්ත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ හිරමු ජනාධිපතිතුමාට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් මේ තරම් බාදු ගහපු මේ ආණ්ඩුව ඉක්මනටම ගෙදර යන බව ෂුවර් කරමින් මම නතර වෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. ඊළඟට ගරු මන්සූර් මන්ත්‍රීතුමා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. தலைமையாங்கும் கௌரவ உறுப்பினர்களே, 4 நிமிடங்கள் மாத்திரம் ஒதுக்கி இந்த வரவுசில திட்டம் தொடர்பான என்னுடைய கருத்தை தெரிவிப்பதற்கு நிர்பந்திக்கப்பட்டிருக்கிறேன். கௌரவ தலைமையாங்கும் உறுப்பினர்களே, சுருங்க சொன்னால் இந்த வரவுசில திட்டமானது எங்களுக்கு இருக்கிற சகல சவால்களையும் உள்வாங்கி மக்களை பாரியோரு பாதிப்புக்குள்ளாக்காத வண்ணம் மிக கவனமாக வரையப்பட்டிருக்கிறது. விவசாயிகள், எதிர்கால சந்ததியான இளைஞர்கள் எல்லோரையும் உள்வாங்கி அவர்களுக்கான சரியான எதிர்காலத்தை நிர்ணயம் செய்யும் வகையிலேதான் இந்த வரவு செலவு திட்டம் தயாரிக்கப்பட்டிருக்கிறது. எது எவ்வாறாக இருந்தாலும் நிலையான சமாதானமும் இனங்களுக்கிடையான சௌஜன்யத்தையும் உறுதிப்படுத்தாத வரை இப்பேற்பட்ட அறிவுறுமாக வரையப்பட்ட வரவு செலவு திட்டமாக இருந்தாலும் அந்த அவ்வாறான திட்டங்களால் இந்த நாட்டை கட்டியெழுப்ப முடியாது என்பதுதான் யதார்த்தமாகும். இன்று நாங்கள் நல்லாட்சி உருவாக்கியிருக்கிறோம், அதிலே பங்குதாரர்களாக நாங்கள் இருக்கிறோம் என்று பெருமை தட்டிக்கொண்டாலும் இன்று எங்களுக்கு சவாலாக இருக்கிற ஒரு விடயம் இந்த சௌஜன்யத்துக்கும் சமாதானத்துக்கும் அச்சுறுத்தலாக எங்களிடையே இனவாதிகளும் தீவிரவாதிகளும் இருந்து கொண்டிருக்கிறார்கள் என்பதுதான். அதிலே ஆச்சரியம் என்னவென்றால் பொறுப்பு வாய்ந்த அமைச்சர்கள் கூட பொறுப்பற்ற முறையிலே பேசுவது நடந்து கொள்வது இன்று இந்த சமாதானத்துக்கு அச்சுறுத்தலாக வந்திருக்கிறது. தமிழ் முஸ்லிம் மக்களுடைய வாக்குகளை பெற்ற பாராளுமன்ற ஏன் அமைச்சர்கள் கூட புனிதமான சிலையை கொண்டு சமாதானத்தை உடைக்கும் வகையிலே தன்னுடைய செயற்பாடுகளை இன்று நிறைவேற்றிக் கொண்டிருக்கிறார்கள். அது ஊர்ஜிதமாக இருக்கிறது. அது மாத்திரமன்றி இன்று காலை நீதி அமைச்சர் அவர்கள் வெளிப்படுத்திய ஒரு செய்தியானது இலங்கை வாழ் முஸ்லிம்கள் அனைவருக்கும் ஒரு ஆச்சரியத்தையும் கவலையையும் உண்டு பண்ணியிருக்கிறது. அதாவது சிரியா நாட்டிலே 32 இலங்கையைச் சேர்ந்த இளைஞர்கள் ISIS நிறுவனத்தில் இணைந்துள்ளதாக சொல்லியிருக்கிறார். அவ்வாறான செய்தி எந்த வகையிலே உண்மைத்தன்மையானது அல்லது ஊர்ஜிதப்படுத்தப்பட்டது என்பது குறித்து விளக்கமில்லாமல் மிகவும் கவலைக்குரிய விடயமாகும். ஸ்டேட்மெண்ட் விதவுட் வெரிஃபைங் ஓ சப்ஸ்டன்டியேட்டிங் தி ஃபேக்ட் ஷுட் நாட் பி அட்டர்ட் இன் கேர்லெஸ் மேனர். As a responsible minister, what he has revealed is unacceptable and unfair. As a minister, he should have confirmed whether it is real fact and he should have revealed in the house. Agave poruppu vaindha amaichargal indha parliamentathile பிரயத்தப்படுத்துகின்ற உறுப்பினர்கள் முக்கியத்துவமாக இந்த சமாதானம் தொடர்பான விடயங்களிலே தன்னுடைய நடவடிக்கைகளை மேற்கொள்ள தவறினால் நிச்சயமாக நாங்கள் காணுகின்ற ஒரு எதிர்காலத்தை எங்களுடைய எதிர்கால சந்தினருக்கு பெற்றுக் கொடுக்க முடியாத ஒரு துர்பாக்கியமான சூழலில் நாங்கள் தள்ள வேண்டி வரும் என்பதை மனவருத்தத்துடன் தெரிவித்து
விடைபெறுகிறேன். டிலான் பெரேரா எமத்துமா
கொஞ்சம் எல்லாத்தையும் அது
வினாடி விசக்தியனம்
கரு மூலா சொல்ற மந்திரி துமிய நீ அத சமுதிவாதி ஆண்டுவே அயவாய பிலிபந்தவ விவாதிட சகபாகி வேண கொட்ட விவாதே புறாம அயவாய தீயன கருணுவல்ட பாகிரவ අපට අහන්න ලැබුණේ දෙපැත්තෙම එකිනෙකාට හොරා කිය ගන්න වචන. මේ පැත්තෙන් ඒ පැත්තේ අයට හොරා කියනකොට ඒ පැත්තෙන් මේ පැත්තේ අයට හොරා කියනකොට මහදවල් බැංකු කඩපු සමහර උදවිය දෙපැත්තටම හොරා කියනවත් අපිට මේ සභාවේ ඇහුණා. අපිට අමතක වෙනවා මේ සභාවේ දෙපැත්තෙම තුන් පැත්තෙම ඉන්නේ මේ රටේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීතුමා. අපි අපේ පටු දේශපාලන දර්ශන ඔළුවේ තියාගෙන බලය කියන සංකල්පය ඔළුවේ තියාගෙන ඒ වෙලාවේ එකිනෙකාට හොරා කියාගෙන අනබනා කරනකොට අපි කාටද මේ අනබනා කරන්නේ? ජනතාවගේ ඡන්දයෙන් පත්වෙච්ච ජනතාවගේ මනාපයෙන් පත්වෙච්ච ජනතා නියෝජිතයට තමයි අපි දෙගොල්ලොම එකිනෙකාට හොරා කියලා කියාගන්නේ. අවසානයේ මේ පාර්ලිමේන්තු සභාගාරය තුළ විතරක් නෙමෙයි පළාත් සභාවක ප්‍රාදේශ සභාවක කියන ජනතා නියෝජිතයත් ගරු කියන වචනේ වෙනුවට ගරු කියන එක අයින් කරලා පිටිපස්සෙන් මැතිතුමා කියන එක අයින් කරලා මේ රොත්තම මොන පාටෙන් ආවත් හොරු කියන තැනට මේ රටේ ජනතාව තීන්දුව කරන දිනේ වැඩි ඈතක නැහැ. ඒ නිසා හොරු ඉන්නවා නම් අල්ලමු. ඒවා අධිකරණයට බාරදෙමු. ටීවී වලින් හොරු අල්ලන ඒවා, මාධ්‍ය වොයිස් කට්ටලින් හොරු අල්ලන ඒවා, එක එක ආයතන ඉස්සරහ පිට හොරු අල්ලන ඒවා වෙනුවට ඒවා අධිකරණයට බාරදෙමු. එහෙම නැත්නම් මේ සභාවේ අද ඉන්න අපි විතරක් නෙමෙයි මේ සභාවට අනාගතයට ඉන්න අයටත් අපි අසාධාරණයක් කරනවා. දෙපැත්තම එකිනෙකාට නිරපරාදේ මඩ ගහ ගනිමින් හොරු කියා ගනිමින් ගරු සභාපතිතුමනි, තුමියනි, ඕනෑම අයවැයක තියෙනවා වගේ මේ අයවැයත් හොඳ සහ නරක දෙකම තියෙනවා. මේ අයවැයේ හොඳ පැත්ත ආණ්ඩු පක්ෂයයි දකිනකොට මේ අයවැය නරක පැත්ත ආණ්ඩු පක්ෂයයි දකින්නේ නැහැ. මේ අය නරක පැත්ත විරුද්ධ පක්ෂයයි දකිනකොට මේ අයවැය හොඳ පැත්ත විරුද්ධ පක්ෂයයි දකින්නේ නැහැ. ඒ නිසා තමයි අපිට ඇහුනේ ටැබ් එක දුන්නට වැඩක් නැහැ සිම් එක නැතුව. ටැබ් එකවත් දුන්න නැත්නම් කියනවා සිම් එක කොහොම හරි දාගන්නම් ටැබ් එකවත් දෙන්න තිබුණා නේ කියලා. ඊළඟට සියලුම පාසල් දරුවන් රක්ෂණාවරණයකට යටත් කරනකොට මොකටද රක්ෂණාවරණයක් නිකම් බේත් ගන්න පුළුවන් කියලා කියනවා. මම කියපු එකමයි පෙන්නේ. මම කියපු එකම තමයි මුතු කුමාරගරු මන්ත්‍රීතුමා දැන් ප්‍රදර්ශනය කරවන්නේ. මම මේකට හොඳම උදාහරණයක් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේම 2013 අයවැය කතාවෙන් උපුටා දක්වනවා. එතුමා අපිට දුන්න උපදෙස එදා මුදලෙම එතුමා හැටිය. ඒ නිසා අපි හොඳ දේ හොඳයි කියමු. නරක දේට නරකයි කියමු. මේ අයවේ වැරදක් තියෙනවා නම් ඒ වැරද නිවැරදි කරගන්නත් අපි මේ ඊළඟ මාසය තුල කාරක සමා අවස්ථාවේදී එන අය විවාදයේ ප්‍රයෝජන ගමු. අමතක කරන්න එපා. අද තමුන්නාසල උඩ පනපන අපුඩි ගැහුවට ගියපාර අයවැය විවාද වෙලාවේදී තමුන්නාසල උඩ පනපන අපුඩි ගහවලා අය විවාදය අවසන් වෙනකොට තමුන්නාසලද උඩ පනපන අපුඩි ගහපු සමහර මන්ත්‍රීතුමියලා සහ මොන්ත්‍රීතුමාලා අයවැයට විරුද්ධ තන්ද දෙන්න හිටියේ නැහැ. ඒ පසුතරෙන් පැනලා ගියා. ඔ දෙන්නයි දෙන්නයි. ඔව්. ඉතින් ඒ නිසා මම කියන්නේ යන්නේ ඒකයි. අපිට අවසානයේ සිද්ධ වෙන්නේ අයවැය තියෙන අන්තර්ගතය කතා කරනවට වඩා අපේ දේශපාලන දර්ශනය අපේ දේශපාලන වමනාව ඒ වමනාවත් එක්ක බැඳී පවත්වන පෞද්ගලික වමනාවන් එක්ක තමයි අවසානයේ අයවැය පිළිබඳව තීන්දුව ගැනීම නැත්නම් කාරණේ පිළිබඳව තීන්දුව ගැනීම පුරුදු පුහුණු වෙලා ඉන්නේ. ඒක වෙනස් කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා සම්මුතිවාදී ආණ්ඩුව තුල. මම දිගින් දිගට මේක සම්මුතිවාදී ආණ්ඩුව කියලා කියන ජාතික ආණ්ඩුව නොකිය ජාතික ආණ්ඩුවක් නැවන නිසා ජාතික ආණ්ඩුවක් නම් මේ සභාගාරෙම ඉන්න සියලුම පක්ෂවල ආණ්ඩුව පුරස්කාර වෙනට ඕන. සම්මුතිවාදී ආණ්ඩුව තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ය සභාවේ තීන්දුව අනුව අවුරුදු දෙකකට අපි සම්මුතිවාදී ආණ්ඩුව තුල ඉන්නේ. ඒ අවුරුදු දෙකෙන් පස්සේ තමයි ඊට පස්සේ තීන්දුවක් ගන්නවා නම් ගත යුතු වන්නේ. ඒ අවුරුදු දෙක තුල මේ රටේ අලුත් දේශපාලන දර්ශනයක් ඇති කරන්න ප්‍රධාන පක්ෂ දෙක එකතු කරලා වැඩ කිරීමේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කාලේ උත්සාහ කරපු ඒ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කරවන්න අපි උත්සාහ ගත යුතුයි. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු කරලා වැඩ කරන්න ඕනේ කියලා මුලින්ම උත්සාහ ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මලික් සමරවීරගේ UNP සභාපතිතුමත් අපේ පක්ෂයේ එවකට මහලේකා මෛත්‍රීපාල ශිරසේනතුමත් එකතු වෙලා අසංගරා ගිවිසුමක් UNP ශ්‍රී ලංකා පක්ෂ දෙක අතර ඒ ක්‍රියාත්මක කරන්න බැරි වුණා සාර්ථකුනේ නැහැ. ඒ නිසා තමයි අද වර්තමාන කථානායකතුමා ඇතුළු UNP 17 දෙනෙක් අපේ පැත්තට ආවේ. ඒ නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකට වැඩ කරන්න ඕනේ කියලා මුලින්ම තීන්දුව කරේ මහින්ද ජනාධිපතිතුමා. එතුමා කොයිතරම් දුරට ඒ ගැන විශ්වාස තිබුණද කියනවා නම් කොළඹ මහනගර සභාව පාලනය වුණේ UNP පාලනයක් යටතේ. අපි කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට කිව්වා කොළඹ මහනගර සභාවේ හැම අයවැය විවාදෙදිම විරුද්ධ නොවි ඒ මහනගර සභාවේ අයවැයට පක්ෂව ඡන්ද දෙන්න කිය. ඇයි එහෙම කරේ? මහින්ද රාජපක්ෂ ජනාධිපති වුණාම තිබුණා මේ රටේ අපේ ජනතාව හැටියට අපේ ප්‍රධාන හතුරා ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන හතුරා UNP වත් UNP ප්‍රධාන හතුරා ශ්‍රී ලංකාවත් නෙමෙයි අපේ ප්‍රධාන හතුරා ත්‍රස්තවාදය අපේ ප්‍රධාන හතුරා අපේ රටට ඇඟිලි ගහන්න බලන් ඉන්නා වූ වෙනත් බලවේගයන් කියන කාරණය ඉස්මතු කරලා වැඩ කරන්න. ඒක එතුමා හැම කරේ. එතුමගේ ක්‍රියාමාර්ගය එතුමාට පාර්ලිමේන්තුව තුල කරන්න බැරි වුණා. මේ තමයි 2015 අගෝස්තු මාසේ 17 වෙනිදා ජනතාවගේ ඡන්දය හරහා ලැබුණු ඡන්ද ප්‍රතිඵලය එක්ක නැවත ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සම්මුතිවාදයට තල්ලු කරපු අවස්ථාව. දැන් මේ අවස්ථාව එක සාර්ථක කරන්න අපි උත්සාහ කරන්නේ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට දෙපැත්තට කමයිද මොනිසා ප්‍රශ්න ගන්නාවක් තියෙනවා මේ රටේ ඉතිහාසයේ හිර වෙලා. අලු චන්දකමයක් මනාව චන්දකමේ නැති. අර කතා කරපු හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමියගේ තාත්තා නැති වුණේ ඩෙන්ගු හැදිලා නෙමෙයි. මැලේරියා හැදිලා නෙමෙයි. බාරද ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර සහෝදරයා නැති වුණේ යාගේ චන්දක මනාව පිළිගන්න ගිහිල්ලත් නෙමෙයි වෙන කෙනෙක්ගේ චන්දවලට මනාව වලට ගිහිල්ලයි මරාගත්තේ. එකම පක්ෂේ අන්නේ ඒ චන්දකම අලුත් චන්දකමයක් කියන්නේ තමයි ප්‍රධාන දේශපාලන පක්ෂ එක්ක හොලෙන්නට ඕන. මේ අද මේ ස්වභාවය කියුණා නැවතවරක් අර බුදුබල සේනා හාමුදුරුව වැඩේ පටන් අරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව පරාජය කරන්න බුරපු කෑ ගහපු පළවෙනිය තමයි බුදුබල සේනා හාමුදුරුව. ඒ වෙලාවම කෑ ගහලා කිව්වා නවත්තනවා මිනිස්සු වගේ නැවතුවේ නෑ. අවසානයේ මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර යව්වෙත් ඒ බුදුබල සේනා හාමුදුරුවන්ගේ කට වහපු නැති නිසා. අද නැවත හාමුදුරුව පටන් ගන්න තියෙනවා දේශාගත කතා කරන්න. ජාතිවාදී අවශ්‍යන් ආගම්වාදී අවශ්‍යන් දැන් අපි දෙකොල්ල එකතු වෙලා මේ ජාතිවාදී ආගම්වාදී විසබීජය මේරට පතුර නවත්තමු. නවත්තං නැත්තං ආපහු අපි රන් වෙන ආපස්සට. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ කිව්වා වගේ දනුත් කියනවා, අර හේට් ස්පීච් ඒ නීතිය ගේන්න ඕනේ. උතුරේ විග්නේශ්වරන් ජාතිවාදී කතා කරත්, දකුණේ බොදුබල සේනා හාමුදුරුවෝ ජාතිවාදී කතා කරත්, දෙදෙනාටම විරුද්ධව වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි. නැත්තම් අපේ රට ආපස්සට ගමන් කරන්නේ. ඒ නිසා පොදු සම්මුතිවාදී ආණ්ඩුවක් තුල අපිට ඒවා කතා කරලා ඉස්සර ගන්න පුළුවන්. ඒකයි කල යුතු වන්නේ. එහෙම නැතුව එකිනෙකාට හොරා කියාගෙන මඩ ගහ ගන්න එක නෙවෙයි. මේ ආයවැය තුල සභාපතිතුමියනි හොඳ දේවල් කියපේ, හොඳයි කියලා කියමු. දරුවන් වෙන රක්ෂණය ගත කිරීම හොඳ දෙයක්, ඒක හොඳයි කියමු. රතවාහන අනතුරු වළක්වා ගන්නට ඕනේ, ඒකට ක්‍රමවේද ඇති කරනවා වගේම වරදක් කරාම දඩේ වැඩි කරන එක නරක වැඩක්ද? රුපියල් 2500ක් ආවම දඩේ ගහනකොට වරද කරාම නිකන් ගෙදර ඉන්නවද නෙවෙයි, වාහන එලවනවද නෙවෙයි, වරද කරනකොට දඩ ගහන්න ඕන. මේකත් දේශපාලන ගොණ්ඩුවක් කරගෙන පාසල් දරුවන් ටැබ් එක දෙන එක හොඳ වැඩක්. අර තේවතු ක්ෂේත්‍රයේ අක්කර 20000 30000 ගණන් තියෙන තේවතු හිමියන්ගේ ඒ අක්කර සීමා අඩු කර හොඳ වැඩක්. තේවතු තේ අපනයනය කිරීමේදී වැලිය වැඩක් තේ අපනයනය කිරීම සඳහා අවශ්‍ය කරන සහනයන් දෙන එක හොඳ වැඩක්. ඒවට හොඳයි කියමු. ඒ වගේම නරකේවත් තියෙනවා. දැන් මේ සේවක අත්සාද අරමුදල, සේවා නියුක්තියගේ බාර අරමුදල, මේවා ඇතුළු මේ අරමුදල් නියාමනය කරන්න මධ්‍යම විශ්ව අරමුදලක් ඇති කිරීම කියන කාරණේදී අපි ආණ්ඩුව ඇතුළු විතර කියනවා අපි ඒකට විරුද්ධයි. ඒ පිළිබඳව අපේ සංශෝධන පිළිගන්නවාද කියන අද කාරණේ යටත්ව තමයි අද අපි ඡන්දෙ දෙන්නේ. ඒ පිළිබඳව ඉතිහාසයේ සාකච්ඡා කළ යුතු පවතිනවා. ඊළඟට භාණ්ඩාගාරය තුළ ස්වාධීන නායකලවන ආයතන පිහිටුවීම, මේක වැරදි, මේක අනවශ්‍ය දෙයක්, අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒ පිළිබඳව අපේ සංශෝධන ගෙනලා තිබෙනවා. ඒ සංශෝධන කාරක සභා අවස්ථාව ආවේදී සාකච්ඡා වලට බඳුන් කරනවා කියන කාරණය පෙරදරි කරගෙන ඒවට යටත්ව තමයි මේ සහයෝගය දෙන්නේ. නැත්නම් සහයෝගය දෙන්නේ නැහැ. අවසාන වර කියවීමේදී අපි ගිය අවුරුද්දේ කිව්වා කියලා අපි කාරක සභා අවස්ථාවේ මැදිහත් වෙලා සංශෝධන ගණනාවක් ගත්තා. ඒ වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ යෝජනා ආයවට තුල කරලා තියෙනවා. අපි ඒකනේ ස්තුතිවන්ත මුදලැමතුමාට. හැබැයි අපි විරුද්ධ වෙන යෝජනා ගණනාවක් තිබෙනවා. ඒවට අපි සංශෝධන තියෙනවා. ඒ සංශෝධන පිළිබඳව කාරක සභා අවස්ථාවේදී සලකලා බලනවා කියන කොන්දේස යටතේ තමයි මේ ආයවට ඡන්දෙ දෙන්නේ. ඒ නිසා අන්න ඒ විදිහට මේ ආයවය විවාද පාවිච්චි කරමු අපි අපිට ඕන තැනට. මේ ආයවය අරගෙන යන්න. එහෙම තමයි අරගෙන යන්නට පුළුවන් වෙන්න අද සම්මුතිවාදී ආණ්ඩුවක් හැදිලා තියෙනවා. වෙන යට යන්න ඕනේ නැහැ. ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, සභාපතිතුමියනි, 2013 දෙසැම්බර් 20 වෙනිදා මුදල් ඇමතිවරයා හැටියට මේ ආයවැය විවාදය අවසන් කරනකොට මෙන්න මෙහෙම කිව්වා. අයි කෝට් මම උපුටා ගන්නවා. 2013 දෙසැම්බර් 20 පිටුව 33.4 පිටුව 33.8 එතුමා මෙහෙම කියනවා. ගරු සභාපතිතුමනි, සාමාන්‍යයෙන් බොහෝ රටවල විපක්ෂයේ මන්ත්‍රීවරු, මම නෙවෙයි කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ආයවැයදස බලන්නේ ගොවීන්ගේ නිෂ්පාදන අවතාශයට ලක් කරමින් කුණු කොල්ලේට ඒවා මිලදී ගන්නා කූට විලුදුන් වගේ. 2012 ආයවැය කතාවේදී මා සඳහන් කළ මොණරාගල ඉතා දුෂ්කර ගම්මානයක ජීවත් වෙන සියමලා ගොවියාගේ කතාව ඔබතුමාට මතක ඇති කියන්නේ මහින්ද මහත්තයා. ඔහුගේ සියමලා ගෝණියේ සියමලා වල බර, එම ප්‍රදේශයේ සිටින වෙළෙන්ද සියඹලා ගෝණියේ සියඹලා වල බර, එම ප්‍රදේශයේ සිටින වෙළෙන්ද අඩු කළේ ඒවායේ ඇටවලට, තෙතමනයට, ගෝණියට හා පොතුවලට හැම එකක්ම බරට, අන්තිමට ගෝණියේ සියඹලා නැතිකරන්නට අවතක්ෂේරු කිරීමෙන් පමණයි. මේ ඉවසිල්ලෙන් බලා සිටි ගොවියා අවසානයේ ඇහුවේ, අනේ මුදලාලි, මේ ගෝණියේ සියඹලා ඇත්තම නැද්ද කියලයි. කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා. එවකට විපක්ෂයේ ඉන්න අයට මේකද සියඹලා ඇත්තම නැද්ද, මේකේ තියෙන හොඳ ඒවා කියන්නකෝ කියලා කියනවා. කියලා එතුමා කියනවා රෝසි ශරණාගරු මන්ත්‍රීතුමියට රෝසි ශරණාග මන්ත්‍රීතුමියට එතුමා කියනවා මේක සියඹලා තිබුණා කියලා මේ පාර ගෝණියේ එය පිළිගත් බව ඇඟෙව්වාට රෝසි ශරණාග මන්ත්‍රීතුමියට බොහොම ස්තුතියි මම උපට අවසාර කරනවා මේ තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මුදල් ලැබති කාලේ හරින් බණවන්න මන්ත්‍රීතුමාව එදා කියපු කතාවේ අන්තිම කෑල්ල දැන් අද ඒක එහෙම වෙන්නේ නැහැ අද එතුමා එදා කියපු එක අමතක වෙලා මේ අය වේද සියමලා නැති ගානමයි මේකෙත් පොතු වලටයි සෙතමනේට අරගා මුකුත්ම නැහැ කියලාමයි කියන්නේ මම ඒකයි කියන්නේ මේ මේ ක්‍රම වෙනස් කරන්න ඕනේ අපි ආණ්ඩු බලයේ ඉන්නකොට කියන විරුද්ධ පක්ෂයට සියමලා ඇත්තම නැද්ද දැන් අපි විරුද්ධ පක්ෂයට කියලා ගියාම කියනවා ඔක සියමලා ඇත්තම නැහැ දැන්ස මෙන්න මේකම වෙනස් කළ යුතුයි. ඒකට තමයි සම්මුතිවාදී ආණ්ඩුව කියලා කියන්නේ. ඒකට තමයි පාර්ලිමේන්තුව කියලා කියන්නේ. ඒකට තමයි ජනතාවේ නියෝජිතය කියලා කියන්නේ. එහෙම නැතුව උදේ ඉඳලා හවස වෙනකන් අයවැය විවාද වෙලා වෙයි, වෙන විවාද වෙලා වෙයි, මෙහෙන් එහෙට හොරා කියන්නේයි, එහෙන් එහෙන් මෙහෙට හොරා කියන්නේයි, හොරාගේ අම්මා කියන්නේයි, හොරාගේ නෝනා කියන්නේයි කියන නෙවෙයි පාර්ලිමේන්තුව තියෙන්නේ. අපිට මේ සම්මුතිවාදී ආණ්ඩුව තුලට වෙනස් කරන්න බැරි නම් එහෙනම් අපි කොහොමද දෙයනේ මේ රටේ ජනතාව බලාපොරොත්තු අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාව හදන්නේ ආණ්ඩුක ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයකට සකස් වෙලා ඒකට සාකච්ඡා කරලා අලුත් ව්‍යවස්ථාවක් හදලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්නවල විසඳුමක් ගේන්න නේද අපිට මේ වෘත්තේ වෙන් කරගෙන තියෙන්නේ ඒක පැත්තකට දාලා ඒක පැත්ත තල්ලු කරලා දාලා අපි පාර්ලිමේන්තුවේ අයවැය විවාද පාවිච්චි කරන්නේ ඒක නිකන් මඩ ගහගන්න නම් එහෙනම් මේ පාර්ලිමේන්තුවට එන උගත් වෘත්තිමය තත්වයක් තියෙන මහත්තු නෝන්ලාට හිතෙයි වැඩක් නැහැ පාර්ලිමේන්තුව ඇවිල්ලා අපි උසාවියන්න ඔබතුමියට හිතේ උසාවියන්නම් කියලා මට හිතේ උසාවියන්නම් කියලා සුමන මන්ත්‍රීට උසාවියන්නම් කියලා සුදර්ශන මන්ත්‍රීට ආයෙත් උසාවියන්නම් කියලා ජනකයට හිතෙයි අනේ පොලිසිය හිටියනම් හොඳයි කියලා ඒ නිසා මේ පාර්ලිමේන්තුවට වඩ වඩාත් දැනුම තියෙන ඉගෙනගත්ත මිනිසුන්ගේ පැමිණීම අවශ්‍යයි මේ පාර්ලිමේන්තුව තුල ජනතාව බලාපොරොත්තු වෙන තරමේ පාර්ලිමේන්තුව අරගෙන යන්න නම් එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව අපි වෙන මරිය කඩේ ඉන්න කට්ටියට බාර දීලා තව අවුරුදු 15 ක එළියට අනේ අපි බලන් ඉන්න සිද්ධ වෙයි ඒ නිසා මේ සම්මුතිවාදී ආණ්ඩුව තුල පටු දේශපාලනේ පටු ජාතිවාදී ආගම්වාදී ඉස්මතු කරගෙන නැවත මේ රට අවසලා දින්න එපා මේ ආයවයේ සියඹලා තියෙනවා ඒ සියඹලා තියෙනවට සියඹලා
තියෙනවා කියන කාලයක් ගරු ඇමතුමා තියෙන්නේ
කොතන තියෙනවද
විනාඩි 2යි
පිළිගනිමු අරගෙන තෙත සියඹලා තියෙනවනම් පොතු සියඹලා තියෙනවනම් යෝජනා කරමු කාර්යක සභා අවස්ථාවේදී මෙතන තෙතයි මෙතන පොතු එක හදාගමු කියලා. එහෙම නේද කළ යුතු වන්නේ. රටක් ඉස්සර රංගන්න බෑ බදු ගහන්න නැතිව. හැබැයි බදු ගහන්න ඕනේ. අර මලකින් බමරා රොන් ගන්නවා වගේ. සමහර අය ආණ්ඩුවේ හිතනවා මල කලලා විනාශ කරලා රොන් විතරක්ම ගන්න ඕනේ කියලා. බමරගෙන විතරයි හිතන්නේ. විරුද්ධ පක්ෂය හිතනවා අනේ බමරා රොන් ඕනේම නැහැ මල විතරක් තිබුණා ඇති කියලා. හැබැයි මල නොතරා රොන් ගන්න පුළුවන් නම් මලත් බේරිලා බමරත් ජීවිත බේරලා රෝ ගන්න පුළුවන් නම් ඒක තමයි නිවැරදි බදු ගහන ක්‍රමය මම පිළිගන්නවා වැඩියෙන් බදු ගහන්න ඕනේ ඍජු බදු අඩුවෙන් ගහන්න ඕනේ වක්‍ර බදු හැබැයි දිනේෂ් ගුණවන්දන මන්ත්‍රීතුමනි ඔබතුමා ඒකාබද්ධ විපක්ෂයේ නායකයා අපිට පේන විදිහට ඒ කියන්නේ ඊළඟ ජනාධිපතිතුමා වගේනේ එතකොට මේ රටේ ඍජු බදු ගහන්න ඉස්සල්ලා තාවකාලික ප්‍රියමක් හැටියට ඒ අය වැඩබදු හරහා හෝ හොයාගෙන බදු හසු කරගෙන ඊට පස්සේ අපිට පුළුවන් ඍජු බදු ගැහිම වැඩි කරන්න එතකොට ඍජු බදු ගෙවිය යුතු ගෙවන්නේ නැති පැහැර අරින අය අහුවෙන බදු දැලට
දැන් අවසන් කරන්න ගරු එමෙතුමා
වක්‍රබදු අඩු කරගන්න ඒ නිසා ගරු සභාපතිතුමිය මම දන්නවා ඔබතුමිය ඉතාම හොඳින් කාලය කළමනාකරණය කරගන්නවා. ඒ නිසා ඔබතුමිය සහාය දිය යුතුයි. ඔබතුමියත් වෘත්ති වේදිනියක් නිසා මම අවසාන වශයෙන් මේ මුළු සභාවෙම ඉල්ලා හිටින්නේ අපි මේ සම්මුතිවාදී ආණ්ඩුව කාලෙවත් අඩුගාන අයවැයක හෝ වෙනත් පනතක තියෙන හොඳ නරක තෝරා බේරාගෙන කටයුතු කරමු. ඒකේ දේශපාලන වශයෙන් වුණා විශේෂ කියමින් ගරු ගීතා කුමාරසිංහ මන්ත්‍රීතුමිය යෝජනා කරපු විදියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට සුබ උපන්දිනයක් වේවා කියලා මාත් ස්ථිර කරමින් ඒ උපන්දිනය ඊළඟ උපන්දිනය වෙනකොට මේ රටේ ජාතිවාදයේ ආගම්වාදයට ඕන විදියට අන්තවාදයට ඕන විදියට මේ රටේ පක්ෂ නටවන්න දෙන්නේ නැති වෙනත් කුඩා පක්ෂ රූකඩයන් බවට පත් නොවන පක්ෂ හැටියට ඉස්සරහට යන්න පුළුවන් රටක් හැටියට ඉස්සරහට යන්න අපි කටයුතු කරමු කියන යෝජනාව කරමින් මානින භවිෂ්‍යතුති.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු එස් එම් මරික්කාර මන්ත්‍රීතුමා, ඊට ප්‍රථම ලකී ජයවර්ධන මන්ත්‍රීතුමා මූලාසනයේට.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
මූලාසනාරෝඪ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම පහුගිය කාලේ ආර්ථික ඝාතකයෙක් විසින් රටේ ආර්ථික මර උගුලක අටවල තිබිච්ච රටක් මේ රජය බාරගත්තයින් පස්සේ දින 400ක් වමන ගිහිල්ලා තමයි මේ අයවැය ඉදිරිපත් වෙන්නේ. විශේෂයෙන්ම අභියෝග ගණනාවක් මැද අයවැය පරතරය අඩු කර ගැනීම, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම, ණය මත නොයැපෙන සංවර්ධනයක් සහ යටිතල පහසුකම් දිනු කිරීම සහ සුබසාධන සේවා පුළුල් කිරීම යන අභියෝගවලට සාර්ථක වශයෙන් මේ අයවැයදී මුහුණ දීම සම්බන්ධව අපි මුදල් ඇමතුමාට අපේ ස්තුතිය මුලින්ම පුද කරන්න කැමැති. විශේෂයෙන්ම ආර්ථික ඝාතකයා විසින් 2014දී අයවැය පරතරය 7.4%කින් අපේ ආණ්ඩුවට බාර දුන්නාම අපි විශේෂයෙන්ම මේ අවුරුද්ද ඇතුළත එය 5.4% දක්වා අඩු කරලා අනාගතයේදී ලබන අවුරුද්දේ 4.7% ඉලක්කයකට ගිහිල්ලා ගරු අගමැතිතුමාගේ සංකල්ප අනුව 2020 වෙද්දී 3.5% ආර්ථික අයවැය පරතරයක් දක්වා ගෙන ඇවිල්ලා ආර්ථිකය සමෘද්ධිමත් රටක් බවට පත් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා විශේෂයෙන්ම අපි මැතිවරණ වේදිකාවලදී පහුගිය කාලේ කියනකොට මේ ණය පරතරය ගැන ණය වාරික සම්බන්ධව අපිට කිව්වේ ඔක්කොම බොරුයි කියලා. ඇයි මේ මෙහෙම පැටලිලා ඉන්නේ අපි? දැන් විශේෂයෙන් මේ අවුරුද්දේ ගත්තොත් 2016 වසර විතරක් රුපියල් බිලියන 1209ක් ණය ගෙවන්න ඕනේ. ඒකෙන් ණය වාරික ගෙවන්න ඕනේ. ඒකෙන් ණය මුදල රුපියල් බිලියන 647යි පොලිය 562යි. දැන් මේක මෙහෙමම ගිහිල්ලා 2019 2020 2021 කියන අවුරුදු තුනේදී රුපියල් බිලියන 3000කට වැඩිය වාරිකයක් ගෙවන්න වෙන ආර්ථික උගලක තමයි අපිව පටලවලා ගිහිල්ලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි 2038 වෙනකන් හම්බන්තොට වරාය සූදුවලියට, මත්තල ගුවන්තොටපොළ සූදුවලියට අපිට ගෙවන්න වෙලා තිනවා. අන්න ඒ නිසා තමයි මේ ආණ්ඩුවේ නිවැරදි කළමනාකරණය අනුව ගරු අග්‍රාමාත්‍යතුමා මේ ණය අනාගත පරම්පරාවට ගෙවන්න බැරි වෙන්න මේ ජීවිත කාලය තුලදීම ඒ ටික ප්‍රතිසංස්කරණය කරලා නැවත ආර්ථික ප්‍රතිසංස්කරණයක් කරහා මේ අනාගත පරපුර ණයකාරයක් නොවන තැනකට පත් කරන්න උත්සාහ කරලා තිනවා මේ අයවැය තුලදී. විශේෂයෙන්ම අපි කියන්න ඕන රාජ්‍ය ආදායම දලදේශී නිෂ්පාදිතයෙන් 2000දී වසර 2000දී 117ක් වෙද්දී ඒ අය බාර දීලා ගිය අපිට 111.4කින්. නමුත් ගිය අවුරුද්ද ඇතුළේ අපිට ඒක 13.5 දක්වාත් මේ අවුරුද්දේදී 115.5 දක්වාත් වැඩි කිරීමේ හැකියාව මේ අයවැය තුලින් ඉදිරිපත් කරලා තියෙනවා එකත් කියන්න ඕන. ඒ නිසා අපි ණය ගැන කියද්දි බොරුයි කිව්වා. දැන් 2009දී බිලියන 4161යි ණය. ඒක ක්‍රමානුකූලව ඉහළට ඇවිල්ලා 2014දී බිලියන 7391කුත් 2015දී බිලියන 8503ක් දක්වා වර්ධනය කරලා තිනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න ඕන දැන් නිලාන් පෙරරා ඇමතුමා කිව්වා ඍජු බදු වැඩි කරන්න ඕන, වක්‍ර බදු අඩු කරන්න ඕන කියලා. ඒක තමයි මේ අයවැය කරලා තියෙන්නේ. ඒක තමයි මේ අයවැය කරලා තියෙන්නේ. ඍජු බදු 115 ඉඳලා 140 දක්වා වැඩි කරලා, වක්‍ර බදු 180 ඉඳලා 140 දක්වා අඩු කරලා තිනවා. මෙන්න මේ විදිහට තමයි රටක් දියුණු කරන්න ඕන. මෙන්න මේකට තමයි බය. මොකද හේතුව මෙහෙම දියුණු කරාම 2020 පෙබරවාරි වෙනකම් මැතිවරණයක් නැහැ. මේක හදලා දැනට රුපියල් දැනට ඩොලර් 4000 තියෙන ඒක පුද්ගල ආදායම 2020 වෙනකොට ඩොලර් 8000ට ගෙනිච්චාම ඊළඟ ඡන්ද දිනන්න හම්බෙන්නේ නැත්නේ. මම ඒක උදාහරණයක් කියන්නම්. දැන් මැද පෙරදිග වහල් සේවයෙන් අපට එන ආදායම තව වැඩි කරන්න බෑ. අපට අපනයනය මත යපන ආර්ථිකයක් ගෙනවත්තම මේ කරන්න පුළුවන් අන්න ඒකයි අපි කරන්නේ ඒ නිසා තමයි ලබන ජනවාරි 8 වෙනිදට බලාගන්න චීනෙන් ඇමරිකානු ඩොලර් බිලියන 8ක විදේශ ආයෝජන ලංකාවට ගෙනල්ලා ප්‍රති අපනයනය කරන ආර්ථිකයක් අපි හදනවා අන්න ඒකට තමයි අපිට කලාප වෙළඳපළ අවශ්‍ය වෙන්නේ එක්කා කිව්වොත් කාලය අවසන්යි සිංගප්පූරුව එක පාකිස්තාන එක චීන එක වෙළඳ කිව්වොත් අවශ්‍ය වෙන එකට අන්න ඒ නිසා මට විනාඩියක් දෙන්න අන්න ඒ නිසා මේ ආර්ථිකය අපි ආනයනය මත පදනම්ව තිබිච්ච ආර්ථිකය අපනයනය මත පදනම් වෙල ආර්ථිකය
බලපත් කරලා කතාව අවසන් කරන්න කාලය අවසන්යි
ඩොලර් 8000කට කියන අවසාන වශයෙන් කියන්න ඕන පොඩි උදාහරණයක් මේක මේ සතබහට වැඩක් නැති ආයවැයක් කියනවා මම එක උදාහරණයක් දෙන්නම් මූලාසනාර මන්තුමනි දැන් ඒකාබද්ධයේ කට්ටියට මේක වැඩක් නැහැ මොකද හේතුව ඒගොල්ලෝ ඩොලර් වලින් ගනුදෙනු කරන්නේ හැබැයි 2014 දෙසැම්බර් මාසේ 15 වෙනිදා බඩු කීපයක් කියන්නම් අද අද නොවැම්බර් මාසේ 15 වෙනිදා 2016 සතස මිලානුව පරිප්පු කිලෝක එදා 185යි අද 163යි කිරිපිටි 386 අද 325යි ගෑස් එදා 2650යි අද 1325යි හරියටම භාගයකින් අඩුයි එතකොට සීනි
191යි කතාව අවසන් කරා
මේ විදිහට තැනකියුතු තොගයක් දෙන්න පුළුවන් ඒ නිසා අපි කියනවා
ඇති හැකියාවගේ
කාරක සභා සභාපතිතුමනි කාරක සභා සභාපතිතුමනි ප්‍රථමයෙන්ම මම සුබපතනවා අපේ විධායක පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අද උපන්දිනය එතුමාට නිදුක් නිරෝගී දීර්ඝායස ලැබිලා මේ රටේ ජනතාව වෙනුවෙන් ඉදිරියටත් සේවය කරන්න එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවායි කිය. ඒ වගේම ප්‍රථමයෙන්ම මම කනගාටු වෙනවා විපක්ෂය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදියට 110,000ක් අපි ඡන්දා අරගෙන විපක්ෂයේ ජනමතය කතා කරන්න මේ අයවැය තුල අපිට වෙලාව නොලැබීම සම්බන්ධව විපක්ෂයට දීලා තියෙන කාලයෙන් එදා හිටපු මන්ත්‍රීවරු පැය භාගේ විනාඩි 25 කතා කරනකොට විනාඩි 5ක් වැනි ඉතාම කෙටි කාල වේලාවක් තමයි අපිට ලැබිලා තියෙන්නේ මම ඉල්ලා සිටිනවා මේ දිස්ත්‍රික්ක වශයෙන් මේ වේලාව ලබා දීමේදී විපක්ෂයේ ප්‍රධාන TNA සහ ජනතා විමුක්ති පෙරමුණ වැඩි කාලයක් අරගෙන අපිට ඉතාම සුළු කාලයක් ලැබිලා ඒක දිස්ත්‍රික්කයේ වශයෙන් අපිට ලැබෙන කාලය පිළිබඳව අපි පැහැදිලිවම මම කනගාටු වෙනවා පොළොන්නරුවේ මන්ත්‍රීවරයෙක් විදියට. ඒ වගේම තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය ගත්තාම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනාධිපතිතුමා රජරට නියෝජනය කරන කෘෂිකාර්මික ගොවි ජනතාව බලාපොරොත්තුවක් තිබ්බ දිස්ත්‍රික්කයකින් පත් වුණා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යවරයා නියෝජනය කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කය. වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා නියෝජනය කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කය. හැබැයි VSN 135කින් පහළ වැටලා තියෙනවා. ගොවියන්ගේ ආර්ථිකය කඩා වැටලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි.
මේ
වෙනකොට
නියෝජ්‍ය ගරු නියෝජ්‍ය කතානායකතුමා මුළු සනගන්න.
ඒ වගේම අපි මතක් කරන්න ඕන වී මෙට්‍රික් ටොන් 64,400ක් තිබ්බ ඒ අස්වැන්න 135කින් පල්ලෙහා වැටෙනකොට වී මෙට්‍රික් ටොන් 45,000ක් වැනි ප්‍රමාණයකට වැටලා තියෙනවා පල්ලෙහාට. ඒ වගේම මේකට ප්‍රධාන හේතුවම පොහොර සහනාධාරේ පොහොර කප්පාදුව මේ පිළිබඳව අපි මතක් කරනවා. ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශය අපි දන්නේ පහුගිය කාලේ අමාත්‍යාංශ ඇගයීම් වලට ලක් කරලා තියෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ දුර්වල මට්ටමක තියෙනවායි කියලා මිලියන 450ක් පමණයි කෘෂිකර්ම අමාත්‍යාංශයට වෙන් කරලා තියෙන්නේ. අපි අහනවා රජරට ජනතාවට මෙච්චරද මේ කෘෂිකර්ම අමාත්‍යාංශය රජරට ප්‍රමුඛ සමස්ත මේ රටේ කෘෂිකර්ම අමාත්‍යාංශය තුල අවධානය දීලා තියෙන්නේ කියලා. ඒ වගේම අද දකින්න තියෙනවා වෙළඳ ප්‍රචාරක දැන්වීම පහුගිය රජයෙන් කරපු සංවර්ධන වැඩ කටයුතු. ඒ වගේම බෙහෙත් මිල අඩු කරයි කියලා යන ප්‍රචාරක දැන්වීම. ඒ වගේම අපි දන්නවා අයවැය සම්බන්ධයෙන් මා අයවැය රකුසෙක් නෙමෙයි කියලා පෙන්නමින් කෝටි ගණන් වියදම් කළා. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළා ප්‍රචාරක දැන්වීම් දාන්න මේ රටේ අහිංසක ජනතාවගේ මුදල් නහස්ති කරනවා. අපි දන්නවා බැනුම්කර වංචාව තුල
පාඩුව කෝටි 15000යි මම විනාඩි 2යි ගරු සභාපතිතුමා කතා කරේ. ඔව්. කෝටි 15000යි. කෝටි 15000යි බැඳුම් කර වංචාවේ අලාභය. ඒ වගේම රුපියල් අවප්‍රමාණය වීමේ පාඩුව කෝටි 38000යි. ගත්තහම කෝටි 55000ක අලාභයක් මේ රටේ. මේක අජීවී මේක පේන්නේ නැහැ. මේ අජීවී වස්තුවක්. එදා කියනවා වරායෙන් මත්තලින් ගසා කෑවා. එහෙම නැත්නම් හම්බන්තොට වරායෙන් ගසා කෑවා. අපි කියන්නේ මේ කෝටි 55000ක දූෂණයක් වුණා. ඒ දූෂණය පේන්න නැහැ. ඒක අජීවී දුෂ අදුෂ්‍යමානයි. ඒ වගේම තමයි අපි දන්නවා විශේෂයෙන් මතක තියා ගන්න මහින්ද රාජපක්ෂ මහත්තයා ණයගත්තයි ණයගත්තයි කියනවා. 2005 එතුමා රට බාර ගන්නකොට ඩොලර් බිලියන 2700ක් මේ රට ණය වෙලා තිබ්බ රුපියල් බිලියන 2700ක් ණය වෙලා තිබ්බ මේ රට එතුමා බාර අරගෙන ත්‍රස්තවාදී අවසන් කරලා වරාය හදලා දරුවන්ගේ පාසල් ටික හදලා රෝහල් ටික හදලා මාර්ග පද්ධතිය හදලා සියල්ල කළා බිලියන 7300ක් දක්වා පමණයි ණය වැඩි උනේ බිලියන 4000යි මේ වෙනකොට අපි අහනවා ණය ගෙවන්න ණය ගත්තලු ණය ගෙවන්න ණය ගත්තන X ගෙන් ණය අරගෙන Y ට ගෙවුවන මේ ණය ප්‍රමාණය වැඩි වෙන්න විදියක් නැහැ
කාලය අවසන්ලා තියෙනවා
බිලියන 7300ක් වෙච්ච මට විනාඩියක් දෙන්න මගේ කාලය බිලියන 7300ක් වෙච්ච ණය මේ වෙනකොට බිලියන 9400ක් දක්වා බිලියන 2300ක් දක්වා වැඩි වෙන්න හේතුව මේ බැඳුම් කර වංචාවේ වෙච්ච සිදුවීම සහ රුපියල් අවප්‍රමාණය වීමේ ඒ මේ ආර්ථික කඩා වැටීමේ හේතුවට අගමැතිතුමත් මේ රජයත් වග කිය යුතුයි මේ රටේ ජනතාවට කරලා තියෙන මේ පීඩණයට ඒ නිසා අද
අපිට දැන් නම් කරන්න වෙනවා කාලය අවසන්නේ මෙතුමා දැන් අපිට පහට ඉවර කරන්නත් තියෙනවා බොහොම ස්තුතියි ගරු පාර්සිංහ මෙතුමා
නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ අපි පසුගිය අවුරුදු 20 පුරාම දැක්කේ රටේ පූර්ණ කාලීන මුදල් ඇමතිවරයෙක් නැතිව අයවැය ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ රටේ නායකයා විසින් ඉදිරිපත් කරපු අයවැය අපි දැක්කේ. අපි දන්නවා මේ රටේ නායකයා මුදල් අමාත්‍යාංශයේ රට උදාවේ අවුරුද්දට තුන් සැරයක්වත් ගියේ නැහැ. නමුත් අපිට දැන් පූර්ණ කාලීන මුදල් ඇමතිවරයෙක් ඉන්නවා. මේ මුදල් ඇමතිවරයා අපිට මතක් වෙන්නේ රොනී දෙමල් මුදල් ඇමතිතුමාගෙන් පසුව පූර්ණ කාලීනව මුදල් අමාත්‍යාංශයේ ඇමතිවරයා හැටියට ඉඳගෙන මේ අයවැය වාර්තාව ඉදිරිපත් කිරීම වැඩි සතුටට කරුණක්. මේ අයවැය ගැන විවිධ කතා කරාද තියෙන වෙලාව හැටියට මම මුලින්ම කතා කරන්න කැමතියි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගැන. මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමයි නියෝජ්‍ය කතානායකතුමනි ආදායම් එකතු කිරීම සම්බන්ධව තියෙන වැදගත්ම දෙපාර්තමේන්තුව. ශ්‍රී ලංකාව මධ්‍යම ආදායම් සහිත රටක්. එහෙම වුණාම ආදායම් එකතු කරන අය හරියාකාරව එකතු කළ යුතු වෙනවා. එහෙම වුණොත් විතරයි අපිට ආදායම ලැබෙන්නේ. අපි දැක්ක පසුගිය අවුරුදු ගණනාවම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම් එකතු කිරීම අවුරුද්දෙන් අවුරුද්ද පහළට ගියා. අවුරුද්දෙන් අවුරුද්ද පහළට ගියේ ඒක හේතුව ගැන හොයලා බැලුවාම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු අයවීතු අයගෙන් ඉහළින් ආපු ඕඩර් එකක් නිසා අය කරගත්තේ නැහැ කියන කතාව තමයි අපි දැක්කේ. ඒක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2500කට වැඩි පිරිසක් සේවය කරනවා. අපිට දැනෙන සහ තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෙච්චර කාලයක් මේක හරියට කරගන්න බැරි වුණේ ඇයි මොකද්ද තියෙන දුර්වලකම පසුගිය කාලේ පුරාම අපි දැක්කා ආර්ථිකයේ විශාල විකෘතියක් තියෙනවා මේ ආර්ථිකයේ අපි කියනවා මේක ඩිස්ටෝෂන් එකක් වෙලා තියෙනවා මේ විකෘතිය ආර්ථිකයේ ප්‍රගමණයට බාධා ඇති වෙලා තියෙනවා දැනට වැඩිපුරම බදු එකතු වෙන්නේ රේගු දෙපාර්තමේන්තුව හරහා වෙන වක්‍ර බදු ලබා ගැනීම හරහා අපේ මේ ආර්ථිකයේ නිවැරදි මාවතකට ගන්න නම් ඍජු බදු 140ක් දක්වා වක්‍ර බදු 160ක් දක්වා වෙනස් කළ යුතුයි. එහෙම කරන්න නම් එකක් රේගු දෙපාර්තමේන්තුවේ වක්‍ර බදු අවම කළ යුතු වෙනවා. එහෙම වුණොත් විතරයි මේ தත්ත්වය දැන් තියෙන ප්‍රමාණයට වඩා වෙනස් කරගත යුත්තේ. එහෙනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ එකතු කරන බදු ප්‍රමාණය තුන්ගුණයක්වත් විය යුතු ආකාරයට වෙනස් කරගත යුතු වෙනවා. එහෙම වුණොත් විතරයි මේ විකෘතිය වෙනස් කරගෙන ප්‍රකෘතියක් බවට පත් කළ යුතු වන්නේ නියෝජ්‍ය කතානායකතුමනි. මුදල් අමාත්‍යාංශයත් නිතර කතා කරනවා මේ ගැන දිගටම කොහොමද මේක කරන්නේ? ප්‍රධානම ආයතනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙන බාධා මොනවාද? මේ බාධා නීතිමය බාධාද, ධාරිතාව ගැනද, තාක්ෂණය ගැනද කියන මේ දේවල් අපි සොයා බැලිය යුතුයි. මේ සොයා බැලීම තුළ මේ දුර්වලතා හඳුනාගෙන අවශ්‍ය පහසුකම් ලබා දී තාක්ෂණය ආදී හැම දෙයක් ලබා දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අලුත් කාර්යක්ෂම දෙපාර්තමේන්තුවක් බවට පත් කළ යුතුයි. එහෙම කරන්න බැරි නම් නිලධාරීන් සූදානම් නැත්නම් මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වහලා දාලා වෙනත් අලුත් දෙපාර්තමේන්තුවක් හරි හදලා මේ දේශීය ආදායම් ක්‍රමේ ක්‍රමවේදය හරියාකාරව කරලා හරියට ඍජු බදු අය කරගෙන වක්‍ර බදු අඩු කළ යුතුයි කියලා මම මේ සභාවට යෝජනා කරනවා.
සනත් නිෂාද මැතිතුමා ඔබතුමාට විනාඩි 3 කාලයක් තියෙනවා. සනත් නිෂාද මැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම හිතන අපේ ලක්ෂ්මන් සේනාරත්න මහත්මයාට පස්සේ මට කතා කරන්න තිබුණේ, මම ඒ හින්දා පොඩ්ඩක් එළියෙන් හිටියේ. ඔබතුමාට ස්තුතිය පුද කරනවා මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාව සලසා දීම පිළිබඳව. විශේෂයෙන්ම 2017 සඳහා මුදල් වෙන් කරන මෙම අයවැය ප්‍රකාශයේදී පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු හැටියට මගේ අදහස එකතු කරන්නට හැකියාවෙන් පිළිබඳව මම හදවතින්ම සතුටු වෙන ගමන්ම මේ සමස්ත අයවැය දිහා බලපුවාම මේ අයවැයයි මේ ආණ්ඩුවයි දෙකම එක වගේ කියලා තමයි නියෝජ්‍ය කතානායකතුමනි අපිට දකින්නට තියෙන්නේ. මම නම් දකින්නේ මේ ආණ්ඩුව හරියට සහ මේ අයවැය අර රෙක්ස්ටන් ජිප් එක වගේ. ඒකේ එන්ජින් එක එක රටක, බොඩිය තව රටක, ඩෑෂ්බෝඩ් එක තව රටක, ෂීට් සෙට් එක තව රටක. හැබැයි සර්විස් එකට ගියාම පට්ට ගන්න. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකකුත් නැහැ. මේ ආණ්ඩුවයි අයවැයයි දෙකම එක වගේ. ඒ වගේම මේ ආණ්ඩුව එකතු කරලා ඇසම්බල් කරලා හදපු ආණ්ඩුව, මේ ආණ්ඩුවේ මම හිතන්නේ ඩිලාන් පෙරර ඇමතුමා කතා කරනවා දැක්කහම අපි ඇත්තරම ඩිලාන් පෙරර ඇමතුමාලාට හදවතින් ආදරය කරව මිනිස්සු. ඩිලාන් පෙරර ඇමතුමා කතා කරද්දී අපි බොහොම ආසාවෙන් අහගෙන හිටව මිනිස්සු. හැබැයි අද දවසේ මට ඇත්තරම මහ ලොකු ලැජ්ජාවක් ඇති වුණා නියෝජ්‍ය කතානායකතුමනි, ඉතුමයි කතාව අහගෙන ඉඳලා. පිළිකුල් සහගත ලැජ්ජාවක් ඇති වුණා ඉතුමයි කතාව අහගෙන ඉඳලා. ඉතුමගේ කතාව ඇස්සේ අපිට නිකන් පේන්න තිබුණා නිකම් මේ හොරු ආරක්ෂා කරන්න යන ගතියක්. දැන් මේ අපි හොරු කියලා කියා ගන්න ඕනේ නැහැයි කියලා කියනවා වගේ ගතියක්. අපි දෙගොල්ලම හොරු නෙමෙයි කියලා කියන දනවා වගේ ගතියක් මට මේක දකින්නට තිබුණා. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආණ්ඩුව මුල් කාලේ ආණ්ඩුව හදපු ගමන් ඉස්සල්ලාම කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයා පට්ට හොරා කියලා. සහ මේ රාජපක්ෂ පවුල පට්ට හොරු කියලා කියද්දි ඩිලාන් පෙරර මහත්තයා ඇහුන්නේ නැහැ වගේ, කන් දෙක ඇහෙන්නේ නැහැ වගේ ඔහේ හිටියා. ඊට පස්සේ කිව්වා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ටික හොරුයි කියලා. මේ කියන කාලේ එතුමාට පොඩ්ඩක්වත් ඒ ගැන දුකක් කනගාටුවක් ඇති වුණේ නැහැ. එතුමා නිකන් ඇහුන්නේ නැහැ වගේ හිටියා. දැන් මේ පහුගිය කාල සීමාව තුල රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු මේ ආණ්ඩුව හොරකම් කරලා බැංකු හොරකම් කරලායි කියලා මතයක් යනකොට පාර්ලිමේන්තුව ඇස්සේ මේ රට ඇස්සේ මේ ගැන කතා වෙද්දි රට ඇතුලේ මතයක් යද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයා හොරාය කියලා රටේ මිනිස්සු කතා කරද්දි අනේ මේ ඩිලාන් පෙරර මහත්තයා හදිස්සියේ ඒ ගැන දුක හිතිලා එතුමා කියනවා මේ අපි හොරු කියලා කියා ගන්න ඕනේ නැහැයි කියලා. ඒ නිසා මේ අයවැය ඇස්සේ
තප්පර 20ක් 30ක් තියෙනවා.
මේ අයවැය ඇස්සේ අපි දැක්කේ නැහැ කිසිම වෙලාවක රාජ්‍ය සේවකයාට සලකනවායි කියලා කියන එක. අපි දැක්කේ නැහැ පාසල් දරුවට අර පරිගණකයේ දෙනවයි කියලා කියප එක, ලැප්ටොප් එක දෙනවයි කියලා කියප එක, ඔය අයිපෑඩ් එක දෙනවයි කියලා අවේ ඒ ලෙවල් ළමයි ටිකට දෙනවයි කියලා කියප එකට අර අධ්‍යාපනයට වියදම් කරන මුදල අඩු වෙලා තියෙනවා මිසක් වැඩි වෙච්ච ගතියක් අපි දැක්කේ නැහැ. ඒ වගේම රටේ දේශීය නිෂ්පාදන වැඩි කරන් යම්කිසි වැඩපිළිවෙලක් මේ සමස්ත අයවැය තුල අපි දැක්කේ නැහැ. දේශීය ගොවියා, කිරි ගොවියා, දීවරය ආරක්ෂා කරන්න යන වැඩපිළිවෙලක් මේ සමස්ත අයවැය තුල අපි දැක්කේ නැහැ. ඒ නිසා මේ අයවැය විහිහැ අපි බලපුවාම විකුණංකන රටක් විකුණංකන ආර්ථිකයක් ගැන තමයි මේ අයවැය තුල කියවෙන්නේ. ඒ නිසා මේ පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන විපක්ෂයේ නියෝජනය කරන එකම මන්ත්‍රීවරය හැටියට පාර්ලිමේන්තුවේ 9 දෙනෙක් ඉන්නවා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීතුමත් එක්ක. විපක්ෂයේ ඉන්නේ මම විතරයි, අනිත් 8 දෙනා ආණ්ඩුවේ. විපක්ෂයේ නියෝජනය කරලා කතා කරන්න විනාඩි 5ක් හරි වෙන් කර දීම ගැන ඔබතුමාට හදවතින්ම ස්තුතිය පුද කරමින් මා නිහඬව ස්තුතියි.